සිරස FM පන්සිල් මළුවේදී මා ගෞරවයෙන් ආරාධනා කරන්නේ අපට දහම් දේශනා කරන හැටියට මහ රහතුන් වැඩිමක ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරියඥාන ස්වාමින් වහන්සේට. ගරු ස්වාමින් වහන්ස, රටක පාලකයෙකු සිල්වත් භාවයට පැමිණෙනවා නම් ඒ රට බාහිර කරදර උපද්‍රව වලින් ආරක්ෂා වෙනවද?
මෙහෙමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා, රටක පාලකයෙක් ධර්මයේ තුලින් ශක්තිමත් වෙනවා නම්, සීලයේ තුලින් ශක්තිමත් වෙනවා නම්, කුසලයේ තුල ශක්තිමත් වෙනවා නම්, ඒ පාලකයාත් රටත් ජනතාවත් පරිසරයත් ඒ සියල්ලම සුරකින්නවා කියලා. තේන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් නෝනා, අපේ සමාජයේ වර්තමාන සමාජයේ දිහා බලද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපිට කියන්න තියෙන්නේ නෝනා, අපි වපුරපු දේ තමයි අපිට ලැබෙන්නේ. කෙනෙක් වී වැපුරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ වීමයි. කෙනෙක් මුං වැපුරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ මුංමයි. එනිසා අපි වපුරපු දේ තමයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ. නමුත් අපිට වර්තමාන සමාජයේ අහන්න, දකින්න, ඔය ඇහෙන දේවල් දිහා බලපුවාම අපිට මේ වර්තමාන සමාජයේ දේශපාලනය කියන කාරණය තුල නිරතුරුව වපුරනවා පේන්නේ ලෝභ ද්වේෂ මෝහයන්මයි. එන වපුරන්නේ ලෝභ ද්වේෂ මෝහයන් නන්නෝනා, අපිට බලාපොරොත්තු වෙන අස්වැන්න මොකද්ද? ලෝභ ද්වේෂ මෝහයන්. ලෝභ දේශ මෝහයන් වපුරන සමාජය තුළ අපි අලෝභ ආදේශ අමෝහයන් අස්වැන්න බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ලෝක ධර්මතාවයක්. නමුත් කොතැනකවත් සමාජය තුළ, දේශපාලන ධාරාව තුළ අපි අකමැති දේවල් සිද්ධ වෙනවා, අපි ලෝභ දේශ මෝහයන් සිද්ධ වෙනවා, ඒවා හරහා සමාජයේ අරාජකභාවයට පත් වෙනවා කියන තැන ඉඳගෙන භික්ෂුවක් හැටියට මට නම් කියන්න බෑ කිසිම කෙනෙක් දේශපාලනය කරේ උපටිලි වෙන්න කියන කාරණය. එතකොට එවැනි කලකිරීම සකස් වෙලා ජනතාව දේශපාලනය කරේ උකටලී භාවයට පත් වුණොත්, ඒ උකටලී භාවය තුළ තව තවත් මේක අරාජික භාවයටයි පත් වෙනවා. මොකද ලෝකයේ ඇති වුණ දාපටන් සූත්‍රගත ධර්මයට අදාළව පාලකෙක් කියන දෙයක් කෙනෙක් පහළ වෙලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව අර මිනිස්සයා හතර වෙනුව පහළ වෙන ඇල්හාල් පහළ වෙලා, ඒ ඇල්හාල් බෙදා ගන්න, ඒවා අයිති කර ගන්න, ඒවා ගොඩ ගසා ගන්න ගිහිල්ලා මිනිස්සයා මිනිස්සයා අතර ගොඩාලට රණ්ඩු ඇති වුණා. මිනිසු ගහගත්තා, මරාගත්තා, ඉඩම් අනුන්ගේ ඉඩම් අල්ලන්න ගන්නවා. මේ ලෝකේ හට ගැනීම සමගම තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ මේ මිනිස්සු එකට රැස් වෙලා කල්පනා කරනවා, අපි දැන් ගහ මරා ගන්නවා, රණ්ඩු වෙනවා, තරහ වෙනවා, අපේ දේපල සොරකම් කරනවා, අපි මේකට මොකද්ද කරන්නේ කියලා. එතකොට මේකට මොකද්ද කරන්නේ කියන කාරණේදී ඒගොල්ලෝ කතා වෙනවා, අපි පාලකෙක් පත් කරගන්න ඕනේ කියලා. එතකොට පාලකයාට තිබිය යුතු සුදුසුකම් මොකද්ද කියලා කාරණේදී මොකද්ද ඒගොල්ලන් සුදුසුකම් හැටියට දකින්නේ? අනිත් හැමෝටම වඩා ශරීර ශක්තියෙන් ශක්තිමත් කෙනා පාලකයා හැටියට පත් කරගන්න. හොඳ ශරීර ශක්තියක් තියෙන, අනිත් අය දමනය කරගන්න පුළුවන් කෙනා අන්න පාලකයා හැටියට පත් කරගන්න. ඔතන තමයි මේ ලෝකේ පාලකයා කියන තැන, දේශපාලඥයා කියන තැන ආරම්භ වෙනවා. ඒ කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකේ හටගත්ත දාපටම්ම පාලකයා කියන කෙනෙක් ලෝකේ පත් කරලා තියෙනවා. නමුත් එදා පාලකයා කියන කෙනා පත් කරගත්තේ ප්‍රශ්න විසඳන්න මිසක් ප්‍රශ්න වැඩි කරගන්න නෙමෙයි. නමුත් වර්තමාන සමාජයන්හි බලනකොට නෝනා, පාලකේ ප්‍රශ්න විසඳ ගැනීම උදෙසා පත් කරගත්තත් ඒවා නිසා ප්‍රශ්නතා වැඩිවීමක් තමයි සමාජය තුල සිද්ධ වෙන්නේ. තේන්න. ඒ නිසා සමාජය නිවැරදි වෙන්න නම්, රටක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම නෝනසා ජනතාව හැදෙන්න වෙනවා. ජනතාව හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පාලකයා හැදෙන්න වෙනවා. පාලකයා හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පූජ්‍ය පක්ෂය හැදෙන්න වෙනවා. මේ ධර්මතාවය. එතකොට මේ ඉහළම පූජ්‍ය පක්ෂය කියන තැන දුර්වල වුණොත් පාලකයා අනිවාර්යයෙන්ම දුර්වලයි. පාලකයා දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම ජනතාව දුර්වලයි. ඒ නිසා මේ හේතුඵල ධර්මයන් අනුව තමයි මේ ධර්මතාවයෙන් ගලාගෙන යන්නේ. නමුත් දේශපාලනය කියන කාරණේ කතා කරද්දී භික්ෂුවක් හැටියට මට නම් දේශපාලනය කියද්දිම මට සිහිපත් වෙන්නේ අනිත්‍යය කියන කාරණේ. ඊට වඩා දෙයක් දේශපාලනය තුල නැහැ. දැන් අපේ ජීවිත කාලයේ පුංචි කාලයේ ඉඳ ඈතට හිතෙමු කළොත් අපිට මේ රටේ හිටිය දේශපාලන නායකයන් බලන්න, ඩඩ්ලි සේනායක මහත්තයා, ඩී.එස්. සේනායක මහත්තයා, බණ්ඩාරනායක මහත්මයා, සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, බී.බී. ජයතුංග මහත්මයා, ප්‍රේමදාස මහත්මයා, ජේ.ආර්. මහත්මයා, මේ සෑම කෙනෙක්ම සිහිපත් වෙද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් තියෙනවද? ඊට වඩා දෙයක් නැහැ. නමුත් මේ අයගේ කාලයේ සමාජය තුළ දේශපාලනය කරපු මැතිවරු, ඇමතිවරු, මේ කවුරු ගැන හිටියත්, ඒ පාලනය ගැන හිටියත්, ඒ සෑම දෙයක් තුළම අපි දකිද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් ඔච්චර. මේ සියලු දේ අනිත්‍ය වෙද්දී නෝනා, මේ අනිත්‍ය ධර්මතාවයක් නිසා මේ දේශපාලනේ නාමයෙන් මේ අවුරුදු 50 ගාන තුළ කොයිසම් මිනිස්සු අකුසල් කන්දරාවක් සිද්ධ කරගන්නේ නැද්ද නේ? ඊට වඩා දෙයක් අපිට ලැබිලා නැහැ. තේන්න. අපිට ලැබිලා නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා, යමෙක් යමෙක්ව පාලනය කරන්න යනවා නම් එතන තියෙන මෝහයයි කියලා. තමන්ගේ ඇස තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන්ද? මේ ඇහෙන් මං හිතුවොත් ඔබව විතරක් මට පෙනේවා කියලා මට පුළුවන් ඔබව විතරක් බලන්නේ? මේ කණින් මට මේ ශබ්දය විතරක් ඇසේවා කිව්වොත් මට ඒ ශබ්දය විතරක් අහන්න පුළුවන්ද? මේ මනසින් මට මේ වගේ සිතුවිලි විතරක් සිතේවා කිව්වොත් ඒ සිතුවිලි විතරක් හිතන්න පුළුවන්ද? එහෙනම් නෝනා, මගේ ඇස මට පාලනය කරගන්න බැරි නම්, මගේ කන මට පාලනය කරගන්න බැරි නම් නෝනා, මගේ මනස මට පාලනය කරගන්න බැරි නම්, අපි සමාජයක්, ලෝකයක්, රටක් පාලනය කරන්න යනවා කියන කාරණේ මොහිට අදාළ ධර්මතාවයක්මයි. එහෙනම් ඒ ධර්මතාවයන් තුළ කවදාක්වත් අපිට සුභවාදී දෙයක් බලාපොරොත්තු වෙනවා කියන කාරණේ ධර්මයට එකඟ නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ, සමාජය තුළ මේ උතුම් සද්ධර්මය ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් රජ කෙනෙක් ඉන්න ඕනේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. මොකද වරක් බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍ය කරන කාලේ බිම්බිසාර රජුරුවන්ගේ මගධ රාජ්‍ය විශාල කැරැල්ලක් ඇති වෙනවා. මේ කැරල්ල ඇති වෙලා දැන් ජනතාව දැඩි විදිහට පීඩාවට පත් වෙනවා. පීඩාවට පත් වුණාට පස්සේ හමුදාව අරිනවා, රටේ ඉන්න හොඳම හමුදාව අරිනවා මේ කැරල්ල මැඩන්. නමුත් කැරල්ල මැඩ පවත්න්නේ නැහැ. තව තව බිම්බිසාර රජුරවන්ට චෝදනා එනවා, අපිව මංකොල්ල කනවා, අපිව මරනවා, මරනවා කියලා එනවා. ඒතර බිම්බිසාර රජුර මහ ඇමති අඬ ගහලා අහනවා, ඇයි මොකද තාම මේ යුද්ධ විසඳෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ මහ ඇමති කියනවා, රජතුමනි, රටේ ඉන්න හොඳම හමුදාව, ශක්තිමත්ම හමුදාව නායකව ඇරියා. නමුත් මේ හැම නායකයෙක්ම ඒ මගධ රාජ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේලා යුද්ධයේ ආදීනවේ කියලා දීලා පැවිදි කරලා. එහෙනම් දැන් යුද්ධ කරන්න අප හැරපු ලොකුම සම්පතිය ටික අපේ ස්වාමින් වහන්සේලා ළඟට අරගෙන යුද්ධයේ ආදීනව කියලා යුද්ධ කරන්න එපා, මේක මෙහෙම දරු දෙයක් කියලා බණ කියලා අරගොල්ලෝ ඔක්කොම පැවිදි වෙනවා. ඒ කියන්නේ දැන් ඔක්කොම ශක්තිමත් දක්ෂ හමුදාවලින් දාන්න පැවිදි වෙනවා. දැන් බිම්බිසාර රජුරෝ ඕක අහපු ගමන් බිම්බිසාර රජුම ඒ මොහොතේම බුදුරජාන් වහන්සේ ළඟටයි යන්නේ. ඒ මොහොතේම බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශ්‍රාවකීන් බලවත් වරදක් කරලා තියෙනවා. මේසා දරුණු යුද්ධයක් තියෙනවා, මංකොල්ල කනවා, මේ පිරිස් මම මේක මැඩපවත්වන්න හමුදාව ඇරියාම ඔබ වහන්සේගේ ශ්‍රාවකෝ ඒ හමුදාව පැවිදි කරගෙන දැන් ඒ මිනිස්සු දැඩි විදිහට පීඩා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව කැඳවලා අහනවා, මේ කාරණේ ඇත්තද කියලා බලන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ බල්ලා කියනවා, ඇත්ත, මේක ඇත්තයි කියලා. ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ මේ චෝදනාව සලකලා බලලා, එහි සාධාරණත්වය දැකලා, ජනතාවට වෙන්නා වූ ඒ පීඩනයන් දැකලා බුදුරජාණන් වහන්සේ විනය පීතියක් පනවනවා. කිසිම හමුදා නිලධාරියෙක් නීතියානුකූලව හමුදාවෙන් ඉවත් වෙන්නේ නැතුව පැවිදි කරන්න බෑ කියලා. අපි පැවිදි වෙන්න යන වෙලාවෙත් අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා, උපසම්පදාව ලබන වෙලාවේ සීමා මාලකයේ ඇතුළතදී අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා. නීතියානුකූලව හමුදාවෙන් අපි ඉවත් වෙලා නැත්නම් අපිව පැවිදි කරන්න බෑ. පැවිදි කළොත් අපිව පැවිදි කරන නායක ස්වාමීන් වහන්සේ ඒක ඇරත් වෙනවා. ඒතකොට බිම්බිසාර රජතුමා නිසා එදා බුදුරජාන් වහන්සේ එවැනි විනය කාරණයක් අපිට පනවන්නේ මොකද? සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් රජෙක් ඉන්න ඕනේ කියන අවශ්‍යතාවය බුදුරජාන් වහන්සේ දැක්කා. ඒ නිසා සමාජයේ අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම පාලකෙක් තෝරා ගන්නවා කියන කාරණේදී නිරතුරුවම සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වූ පාලකෙක් තෝරා ගන්න. පක්ෂයේ කුමක් හෝ වේවා නිරතුරුවම සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයෙක් ඕනේ පත් කරගන්න. මොකද සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයා තමයි සමාජයට සැබෑ සුරක්ෂිතභාවයක්, ආරක්ෂාවක් දෙන්න පුළුවන් සමාජ ආරක්ෂකයෙක් බවට ඒ පාලකයා පත් වෙනවා. මොකද එයා තුළ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන. තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන නිසා ඒ තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ තියෙන කෙනා නිරේතුරුවම සද්ධර්මයේ ආරක්ෂාව උදෙසා එයා පෙනී හිටිනවා වගේම එයා අන්‍ය ආගම්, අන්‍ය ජාතිකයින් කෙරෙහි කරුණාව, මෛත්‍රිය, දයාව එයා තුළ තියෙන කෙනෙක්. තේරෙනවද? තමන්ගේ බුදුදහම එයා පෝෂණය කරනවා වගේම අන්‍ය ආගමික, අන්‍ය ජාතික අයගේ තියෙන ආගමික විශ්වාසයනුත් ඒවත් පෝෂණය කරන කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒක තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනෙක්ගේ ලක්ෂණයක්. තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනා කවදාක්වත් බුදුදහම පෝෂණය කරනවායි කියන තැන ඉඳන් අනිත් ආගම් වලට පාර ගහන්න යන කෙනෙක් නෙමෙයි. එයා අනිත් අය කෙරෙහි තියනා වූ සෑම අයිතිවාසිකම් පිළිගන්නා වූ කෙනෙක් බවට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනා පත් වෙනවා. ඒතකොට දෙකයක්, කර්මය, කර්මඵල විශ්වාසය තියෙන කෙනෙක්. කර්මය, කර්මඵල විශ්වාසය තියෙන කෙනා කවදාක්වත් වැරද්දට යොමු වෙන්නේ නැහැ. එයා දන්නවා වැරද්දට යොමු වුණොත් වැරද්දට අදාළව නරක ප්‍රතිඵලයක් තියෙනවා කියන එක. එතකොට තුන්වෙනි එයා තුල පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය. පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය තුල එයා මේ ජීවිතේ කවදාක්වත් වැරදි කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා වැරදි කළොත් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා කියන කෙනෙක්. එතකොට ඊළඟට යා අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය තුල ඉන්නවා. ඒ නිසා යා දන්නවා මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන් නිසාම මේ සමාජයේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම සංසාරේ මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තිනවා කියන තැන ඉඳන් සෑම ජාතිකයකම සෑම ආගමිකයකට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට කියන ගෞරවයෙන් සලකන එනි. දැන් ධර්මාශෝක රජතුමා මුළු රටේ ජනතාවටම සැලසුවේ තමන්ගේ දරුවෙක් කියන තැන ඉඳන් සෑම රටවැසියෙක්ම මගේ දරුවෙක් කියන තැන තමයි එයා සැලකුවේ. ඇයි එහෙම සැලකුවේ? සම්මා දිට්ඨියේ ශක්තිමත් භාවය නිසා. සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණ තැනදී එයා සෑම ආගමිකයෙක්ම සෑම ජාතිකයෙක්ම දකින්නේ තමන්ගේ දරුවෙක් කියන තැන ඉඳන්. ඒ වගේම දානේ සීලේ ආනිසංස පිළිබඳ එයාට විශ්වාසය තියෙනවා. එයා දන් දෙමින් සිල් රකිමින් මුළු සමාජයටම පරමාදර්ශී චරිතයක් බවට පත් වෙනවා. එයා ජනතාවගේ මෙලව දියුණුව විතරක් නෙමෙයි බලන්නේ. එයා ජනතාවගේ පරලව දියුණුව බලන කෙනෙක් බවට. එතකොට බලන්න මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ නායකයෙක් කියන්නේ නෝනා මේ සමාජයට මේ ජනතාවට ඉන්න සැබෑම සමාජ ආරක්ෂකයෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා දේශපාලනය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. නමුත් ඒ අනිත්‍ය වූ ධර්මතාවයේ තුල ඉඳගෙන අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා නිරේතුරුවම සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව චිරස්තිය රැකෙන ආකාරයෙන් අපි කටයුතු සිද්ධ කරගන්න.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා රටක පාලකයෙකු සිල්වත් බවින් පරිපූර්ණ වෙනකොට ඒ රට ස්වයං පෝෂිත වෙනවා කියලා. ඒ රට සියලු උපද්‍රව වලින් ආරක්ෂා වෙනවා කියලා. අපි තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරගත්තොත් ස්වාමීන් වහන්සේ.
දැන් වර්තමාන මොහොතේ අපි දේශපාලනය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට විඥානය කියන්නේ කුමක ඵලයක්ද? සංස්කාරේ ඵලයක්. සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. ඒ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන කාරණේ තමයි. එතකොට දැන් වර්තමාන දේශපාලනය තුළ නිරයතුරුවම සිද්ධ වෙන්නේ අකුසල් වලට අදාළ ලෝභ, ద్వේෂ, මෝහයන්මයි. එතකොට සංස්කාර වලට අදාළව තමයි විඥානය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට දැන් මැජික් කරුවා කියන්නේ මොකද්ද? දැන් මැජික් කරුවෙක් මැජික් සංදර්ශනයක් කරනකොට දහස් ගණන් ජනතාව ඉස්සරහා සුදු රෙදි කඩක් අරගෙන අර පරවියෙක් ගෙනල්ලා ඒ පරවියාව සුදු රෙදි කඩෙන් වහනවා. වහලා අර මැජික් යෂ්ටි අරගෙන මොකක් හරි කරලා සුදු රෙදි කඩ අයින් වුණාට පස්සේ පරවියෙක් නෙමෙයි එතන ඉන්නේ ගිරවේ. එහෙම නැත්නම් හාවෙක් ගෙනල්ලා එයා සුදු රෙදි කඩකින් වහනවා. වහලා අර මැජික් යක්ෂිය මොන හරි කරනවා සුදු රෙදි කඩ අයින් කළාම එතන ඉන්නේ ලේනෙක්. ඒ වගේ විඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැජික් කරුවෙක් කියන කාරණේ. තේරෙනවද? එතකොට මේ වර්තමාන දේශපාලනය කියන කාරණේදී අපි මේ දකින්නේ මොකද්ද? විඥානය නැමැති මැජික් කරුවා. තේරෙනවද? අනාගත ලෝකයට പ്രേතයින්, නිරිසතුන්, තිරිසන් සතුන්, අසුරයින් බිහි කරන මේ මැජික් සංදර්ශනය තමයි අපි මේ මොහොතේ දකින්නේ. තේරෙනවද? මිනිස්යා තුළ සකස් වෙන සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයට, ඒ කියන්නේ ජනතාවගේ හිස්ස සුදු රෙදි කඩකින් වහලා තමන්ගේ මැජික් යෂ්ටිය උපයෝගී කරගෙන අනාගත ලෝකයට තිරිසන් සතුන්, പ്രേතයින්, නිරිසතුන්, අසුරයින් බිහි කිරීමේ සංදර්ශනය තමයි අපි දේශපාලනී නාමයෙන් අපි දකින්නේ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ කුමන දේශපාලන මත දරුවත් නිරේතුරුව මේ දේශපාලන මත අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න. එහෙම නැත්නම් ඒවා ලෝභ, ద్వේෂ, මෝහ ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න මොහොතක් පාසා ඊට අදාළ මෙලව පරලොව වශයෙන් බලවත් අනතුරු වලට අපිපත් වෙනවා. තේරෙනවද? දැන් එක්තරා දේශපාලඥයෙක් රටේ ප්‍රසිද්ධව හිටපු දේශපාලඥයෙක් මැරෙනවා. ඒ මැරිලා යා പ്രേත දේශපාලඥයෙක් හැටියට තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට යා പ്രേත දේශපාලඥයෙක් හැටියට උප්පත්තිය ලබන්නේ නෝනා එයාගේම ජීවත් වෙච්ච ඉඩම. තේරෙනවද? එයාගේ බංගලාවක් තිබ්බනේ. ඒ නිවසේම තමයි එයා പ്രേත ජීවිතයක් ලැබලා උප්පත්තිය ලබන්නේ. එතකොට යා ගිහි කාලේ ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම තමයි එයා උප්පත්තිය ලබලා තියෙන්නේ. එයා ජීවත් වෙන්නේ නෝනා කානුවක. තේරෙනවද? දැන් මේ භික්ෂුවක් උතුම් සමාධියෙන් දකින දර්ශනයක් තමයි මේ කියන්නේ. සමාධියෙන් දැක්ක දෙයක්. එතකොට ඒ ඉඩමේ එක්තරා කානුවක් තියෙනවා. ඒ කානුවේ තමයි මේ දේශපාලඥයා ඉන්නේ. එයාට ඒ කානුවෙන් ගොඩට එන්න බෑ. මේ කානුවේ මේ දේශපාලඥයා පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නේ. නමුත් මේ පුටුවේ නෝනා කකුල් හතරම එක සමාන නැහැ. දැන් මේ පුටුවේ කකුල් හතරම එක සමානයිනේ. තේරෙනවද? නමුත් මේ දේශපාලඥයා වාඩි වෙලා ඉන්න പ്രേත දේශපාලඥයා වාඩි වෙලා ඉන්න පුටුවේ නෝනා එක කකුලක් කොටයි. කොට නිසා කොයිම මොහතකවත් මේ දේශපාලඥයාට මේ පුටුවේ සමබරව වාඩි වෙන්න බෑ. තේරෙනවද? එයා ඒ පැත්තට ඇලවෙනකොට පුටුවේ මේ පැත්තට ඇලෙනවා, මේ පැත්තට ඇලෙනකොට මේ පැත්තට ඇලෙනවා. එයා සමබර නොවූ පුටුවක් තමයි යාට ලැබිලා තියෙන්නේ. එයාට ඒකෙන් නැගිටින්න බෑ. එයාගේ කර්ම ශක්තිය. දැන් අපගම පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා තොටුල්ලේ ඉද්දි අර කක්ක කරලා චූදාලා ඔක්කොම කරලා ඒවත් එක සෙල්ලම් කරනවා මිසක් එයාට ඒ කක්ක චූ කියලා තේරෙනවද? එයාට තේරෙන්නේ නැහැ. ඒ වගේ අර പ്രേත දේශපාලඥයාගේ අකුසල් විපාකේ නිසා එයා ඉන්නේ කානුවක වෙන කාරණයක් තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ මෙහෙම කකුලක් නැති පුටුවක වෙන කාරණයක් තේරෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඇයි යාට ඒ කකුලක් නැති කකුලක් ඇද නිරතුරුවම සමබරව ඉන්න බැරි පුටුවක් ලැබුණේ? පෙර ජීවිතේ යා දේශපාලඥයෙක් හැටියට තිල්ලොතුන්ට ගරුකලේ නැහැ. තමන්ගේ ඉදිරියට සිල්වත් කෙනෙක් ආවත් එයා ඉන්න ආසනෙන් එයා කවදාකවත් බැස්සේ නැහැ. දැන් සමහර විට අපි දන්නේ දේශපාලන මහත්මෙක් ඉන්නවා. එයා ඉදිරියට නොනා සමහර විට එන නිහි පින්වතුන් අතර සෝවාන් වෙච්ච පින්වතුන් ඉන්න පුළුවන්. සකෘදාගාමි වෙච්ච පින්වතුන් නම් ඉන්න පුළුවන්. එතකොට මේ දේශපාලඥයා හමු වෙන්නේ ස්වාමින් වහන්සේලා අතර සමහරට මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලා ඉන්න. නමුත් එහෙම හිටියා කියලා ඒ මහත්තයාගේ ආසනෙන් බහිනවද? ස්වාමීන් වහන්සේලාත් පාස්ටි පුටුවක් දීලා වාඩි කරනවා. තේන්නාද? දැන් අර ධර්මාශෝක රජතුමා දවසක් අරයාගේ මාලිගාවේ කවුළුවෙන් පාර දිහා බලනකොට එයාට පේනවා නිග්‍රෝධ කියලා සාමණේර හාමුදුරුව කෙනෙක් වඩිනවා. නමුත් මේ සාමණේර හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් කියලා ධර්මාශෝක රජුලු දන්නේ නැහැ. එතකොට මේ සාමණේර හාමුදුරුව වඩින සංසුන් ලීලාව දැකලා රජුරුව සේවකීන්ට කියනවා අර ස්වාමීන් වහන්සේට වඩින්න කියන්නේ කියලා මාලිගාවට. එතන මාලිගාවට වඩින්න කියලා වාඩි වුණාට පස්සේ වැඩියට පස්සේ රජතුමා අර සාමණේර සාමින්වහන්සේට කියන ඔබ වහන්සේ කැමති තැනක අසුන් ගන්න කියලා. ඒ වෙලාවේ සාමණේර සාමින්වහන්සේ බලන තමන්ට වඩා වැඩිහිටි සාමින්වහන්සේ කෙනෙක් මෙතන වැඩ ඉන්නවාද කියලා. කවුරුත් නැහැ. ඒ වෙලාවේ මෙතන තියෙන සුදුසුම ආසනය මොකද්ද කියලා සාමණේර ආමඳුර කොතනද වාඩි වෙන්නේ? ඒ සිංහාසනේ වාඩි වෙන්නේ. ඇයි සිංහාසනේ වාඩි උනේ? ඇයි ධර්මාශෝක රජතුමාට අකුසලයක් නොවේ? යම් මේකින් සාමුදුරුව පල්ලෙහා ආසනේ වාඩි වෙලා ධර්මාශෝක රජතුමා සිංහාසනේ වැඩුණා නම් අර රහතන් වහන්සේ ඉදිරියේ රජතුමා හැසිරිච්ච ස්වභාවය දැකලා බරපතල වූ අකුසලයක් එයා සිද්ධ කරගන්න. ඒ නිසා නිරයතුරුවම නොනා මේ කාරණේදී අර പ്രേත දේශපාලඥයාට പ്രേත ලෝකෙට වැටිලා සමබර ආසනයක් ලැබුණේ නැහැ. ඒතරේ සමබර ආසනයක් නොලැබුණේ ඇයි? අර ජීවිතයේදී තමන්ගේ දේශපාලන ජීවිතය තුළදී තමන්ගේ නිලය නිසා බලය නිසා ධනිය නිසා එයා කවදාකවත් එයාගේ ආසනේ නැගිටින්නේ නැහැ කොච්චර පූජ්‍ය පක්ෂයේ කෙනෙක් ආවත්. ඒතකොට දැන් මේ බලන්න මේ පුංචි තැනකදී ආ විපාක විඳින හැටි. ඒ වගේම දැන් මේ പ്രേත දේශපාලන ලෝකෙත් නොන නිරයතුරුවම දේශපාලන പ്രേතීන් പ്രേතයන් ඉන්නවා. දේශපාලන උපාදානයේ දරාගෙන പ്രേත ලෝක වැටිච්ච හැය. දැන් මේ പ്രേත ඇමතිවරයාගේ දිනචරියාව තමයි එයාට මේසයක් තියෙනවා මේකේ තියාගෙන යල්ලියනවා හැම වෙලාවම. ඒ කියන්නේ දැන් ජීවිත කාලයේදී මනුස්ස ලෝකේ දේශපාලනය කරද්දී මොකද කරන්නේ? ලියුම් ලියන එකනේ නේ අසංගන්න එකයි ලියන්නේ. ඒ වගේ මේ උපාදානිය අනුව මෙයා ලියනවා. තේරෙනවද? එතකොට එයා ඉස්සරහට නෝනා දැන් මම මේ කියන දේ බහුතරයක් පිළිගන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒකෙදි සද්ධාවේ දුර්වලභාවයක් ඒක මට කරන්න දෙයක් නැහැ. එතකොට මේ പ്രേත දේශපාලඥයා ඉදිරියට නෝනා අර දේශපාලන പ്രേතයෝ 10-12 දිනකින් කණ්ඩායම පේලියක් හැටියට ඉන්නවා. ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි කියන්නේ තේන්න. ඒ දුක් ගැනවිලි කියද්දී එතෙන්ට එනවා එක්තරා പ്രേතියක්. හොඳේ ඒ പ്രേතිය එන්නේ කෑ ගහගෙන අඳෝනා තියාගෙන එන්නේ. එයා මේ ඇඟිලි තුඩු දෙකෙන් එයාගේ මේ ඇස් දෙක ලොකු කරගෙන අරගෙන ඇවිල්ලා දේශපාලඥයාට කෑ ගහලා කියනවා මහත්තයෝ මගේ ඇස් දෙක අන්ධ වෙන්න එනවා මට කණ්ණාඩි කුට්ටමක් දෙන්නේ නැහැ කියලා. එයා ඒක තමයි කෑ ගහගෙන කියාගෙන ඉන්නේ. പ്രേත ලෝකේ ජීවත් වෙන දේශපාලන പ്രേතියක්. තේරුණායි? එයා කෑ ගහගෙන දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා අර පොලිමේ ඉන්නවා තව 10-12 പ്രേතයෝ പ്രേතියෝ. නමුත් මෙයා පොලිමේ කඩාගෙන ඉස්සරහට ඇවිල්ලා තමයි කියන්නේ. මොකද එයාට ඒ තරම් ඇස් දෙක වේදනාවක්. ඔබ හිතන්න ඔබට තේරෙනව නම් දැන් ඔබේ තව මොහොතකින් ඇස් දෙක අන්ධ වෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඔබට දැන් වේදනාව ඔබ හිතා ගන්නකෝ. තේරෙනවද? මේක අකුසල් විපාකයක්. ඒතකොට මෙයා ඇස් දෙක අරගෙන ප්‍රදේශපාලඥයා ළඟට ඇවිල්ලා කෑ ගහලා කියනවා මම ඔබතුමාගේ ලියුම අරන් නගර සභාවට ගියා. නමුත් ඒගොල්ලෝ මට කණ්ණාඩි දෙකක් දෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මේ මිනිස්සයා මීට ඉස්සෙල්ලා මේ പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා මොකක් හෝ ඒගොල්ලන්ට ඒ අදාළ සභාවේ ලියුමක් අරන් නගර සභාවට ගිහිල්ලා දිනවා. නගර සභාවයි තමයි කණ්ණාඩි දෙන්නේ. තේරෙනවද? එතනදී ගිහාම ඒගොල්ලෝ කියනවලු ඔබට කණ්ණාඩි දෙක ඕනේ නම් ඔබේ කට ගඳයි කටේ ගඳ අරගෙන ඉන්න කියලා. තේරෙනවද? දේශපාලන പ്രേතිය දේශපාලඥයාට කියන්නේ නගර සභාවේයි කියනවා මගේ කට ගඳයි කටගඳ අරගෙන එන්න එතකොට කණ්ණාඩි දෙන්නම් කියලා. නමුත් මේ දේශපාලන പ്രേතියගේ කටේ ගඳ යන්නේ නැහැ. ඒක අකුසල විපාකයක්. තේරෙනවද? එතකොට මේ දේශපාලන പ്രേතිය මේ ඇස් දෙක අන්ධ වෙන දුක දරාගෙන හැමදාම මේ പ്രേත ලෝකේ අප්‍රමාණ වූ පීඩාවට පත් වෙනවා. තේරෙනවද? මොකද කණ්ණාඩි දෙක ලැබෙන්නේ එයාගේ කටේ ගඳ යන්නේ නැහැ. එතකොට මේ දේශපාලන പ്രേතිය කියන්නේ කවුද? මේ ගම් මට්ටමින් නගර මට්ටමින් දේශපාලක වෙන ප්‍රාථමික දේශපාලන නායිකාවා ගිය ජීවිතේ. තේරෙනවද? දැන් ඔය සමහර අවස්ථාවල දේශපාලන ශාඛාවල වේවා ඔයනි ආයතන වල ඒගොල්ලන් කණ්ණාඩි බෙදෙනවා. නමුත් කණ්ණාඩි බෙදන්නේ නොමිලේ. නොමිලේ බෙදෙනකොට දැන් ඔතෙන්ට කවුරු හරි සිල්වත් අම්මා කෙනෙක් එනවා කණ්ණාඩි දෙක අවශ්‍යයි. එයාට ඇත්තටම කණ්ණාඩි දෙයක් ඕනේ. ගන්න ක්‍රමයක්වත් නැහැ. කණ්ණාඩි දෙක ආපුවාම එතන ඉන්න දේශපාලන සංවිධායකයව කියනවා ඔබට කණ්ණාඩි දෙන්න බෑ. ඔබ අපේ රැස්වීමට ආවේ නැහැ, මෙයි පෙළපාලියන් ආවේ නැහැ, ඔබ අපිට ඡන්දෙ දුන්නේ නැහැ, ඔබට කණ්ණාඩි දෙක දෙන්න බෑ කියලා. නමුත් මේ සිල්වත් අම්ම කෙනෙක් යාට ඇත්තටම කණ්ණාඩි දෙක ඕනේ. ඒතකොට මෙන්න මේ වගේ පෙර මිනිස් ජීවිතයේ කළා වූ බලවත් අකුසලයක් නිසා එයා බලන්න പ്രേත ලෝකෙට වැටිලා. අර වගේ പ്രേත දේශපාලඥයා ඉස්සරහට ඇවිල්ලා ඇස් දෙක අන්ධ වෙන දුකෙන් හැම මොහොතෙම කෑ ගහනවා මට කණ්ණාඩි දෙකක් දෙන්න කියලා. කණ්ණාඩි ලැබෙන්නේ නැහැ කටගඳ නිසා. ඇයි කටගඳ? දේශපාලනේ ලෝකේ පෙර මනුස්ස ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ට පල්ලෙහාට එල්ලලා කතා කරලා එහි විපාකයෙන් කටගඳ ප්‍රේතියක් හැටියට තමයි ඉපදුනේ. තේරෙනවද? ඒතර බලන්න කටගඳ නිසා කටගඳ අරගෙන ඉන්න කිනෝ කණ්ණාඩි දෙක දෙන්න. නමුත් එයාගේ කටගඳ යන්නේ නැහැ. ඇයි පෙර ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ව පල්ලෙහාට දාලා කතා කරලා එහි විපාකය නිසා අර කටගඳ ප්‍රේතියක් හැටියටයි ඉපදුනේ. නමුත් එයා පෙර ජීවිතේ සුදුසු කෙනෙකුට සින්මත් කෙනෙකුට කණ්ණාඩි දෙක නොදීමේ අකුසලිය නිසා එයා නිරයතුරුම പ്രേත ලෝකේ ඇස් දෙක අන්ධ වීමේ දුක දරාගෙන ජීවත් වෙනවා. ඒතර බලන්න මේ වගේ පල්ලෙහා සාමාන්‍ය ශාඛාවක සභාපති කෙනෙක් සභාපතිණියක් වගේ പ്രേතියක් අරසා දුකක් പ്രേත ලෝකේ විඳිනවා නම් වර්තමාන සමාජය තුල දේශපාලන ලෝකයේ තුල මේ වෙන්නා වූ ලෝභ දේශ මෝහ මඩගැහිම් චෝදනා කිරීම් අනුන් පෙලා දැමීම් මෙවැනි දේවල් තුලින් නොනා අපි දකින්න තියෙන එකම දෙයයි මොකද්ද? විඥානීය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයේට പ്രേතයින් තිරිසතුන් නිරිසතුන් අසුරයින් බිහි කරන මැජික් සංදර්ශනයේ දර්ශනයක් විතරයි මේක.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සිරස FM පන්සිල් මළුවේදී අපිට පැහැදිලි කර දී තිබෙනවා සිංහල බෞද්ධකම කියන කාරණේ තියෙන වැදගත්කම. ස්වාමීන් වහන්සේ කෙනෙක් විමසනවා සිංහල බෞද්ධයා කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා.
දැන් ඔතනදී සිංහල බෞද්ධකම කියන කාරණය අපි ඉස්සෙල්ලාම ගල්ප ගන්න ඕනේ. තේරෙනවද? සිංහල බෞද්ධකම කියන්නේ නෝන මම මුලින් කියලා තිනවා සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනෙක්. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන සිංහල බෞද්ධයා කියන්නේ නෝනා ඇත්ත වශයෙන්ම සමාජ ආරක්ෂකයෙක් පමණක්මයි. එයා සමාජ ආරක්ෂකයෙක් කියන්නේ එයා මුස්ලිම් වේවා, හින්දු වේවා, ක්‍රිස්තියානි වේවා, බෞද්ධ වේවා මේ සෑම ආගමකටම හැම කෙනෙකුටම කරුණාවෙන් කතා කරන කරුණාව දක්වන සමාජ ආරක්ෂකයෙක්. තේනවා? දැන් ඔතනදී මේ අපි සිංහල බෞද්ධකම පටලවගෙන ඉන්නේ. හොඳද? එතකොට සිංහල බෞද්ධයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ නැත්නම් එයා නාමික සිංහල බෞද්ධ. ඒ නාමික සිංහල බෞද්ධයා පොළු අරගෙන බෝම්බ අරගෙන කැටි අරගෙන ගිහිල්ලා ගහලා කුඩු කරලා ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන්. නමුත් එයා නෝන සිංහල බෞද්ධයෙකුට අයිති නැහැ. දැන් ඔතනෝක තේරුම් ගන්න. ඒ නිසා සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා. එයා කවදාකවත් මේ ආවේගශීලීව ගහගන්න ගිහිල්ලා කඩාලා කුඩු කරලා බිඳලා ප්‍රශ්න විසඳන්න යන කෙනෙක් නෙමෙයි. තේන? ඒතකොට එහෙමයි ඉන්නවනම් එයා සිංහල බෞද්ධ කියන වචනේට සැබෑ අර්ථයට ගැලපෙන්නේ නැහැ. උපෙන්න සාතිකෙන් සිංහල බෞද්ධයෙක් වෙන්න පුළුවන්. නමුත් සිංහල බෞද්ධයා කියන ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා කියන අරමුණට ගැලපෙන්නේ නැහැ. දැන් මගේ ළඟට ක්‍රිස්තියානි මහතුරු වෙන, මුස්ලිම් මහතුරුත් වෙන. ඇවිල්ලා බණ අහනවා, ප්‍රශ්න අහනවා, බානවා. නමුත් ඒ වෙලාවෙත් අපි කියන්නේ මහත්යෝ බුදුදහමට එන්න කලබල වෙන්න ඕනේ නැහැ. එයා කියන්නේ මේ අපමණ බෞද්ධයෙක් වෙන්න ඕනේ කියලා. මම කියන්නේ නැහැ මහත්යෝ එහෙම කලබල වෙන්න එපා. බුදුරජාණන් වහන්සේට කවදාකවත් එහෙම කෙනෙක්ව එක ෂණයෙන් අපේ ආගමට ගන්න කියලා කියලා නැහැ. මහත්යා තවමුව කියවන්න, තව බණ අහන්න, තව සමාජයට යන, තව පන්සලට යන, තව හාමුදුරුවෝ ඇසුරු කරන්න. ඇසුරු කළා තවත් හිතන්න. තවත් හිතන්න. ඒකෝට ඒගොල්ලෝ අපේ ළඟට එන්නේ නෝනා අපි ආරක්ෂකයෙක් හැටියට දකිමින් ඒගොල්ලන්ට. මොකද අපි තුල සිංහල බෞද්ධයා කියන කෙනාගේ අර්ථය උතනින් තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ සිංහල බෞද්ධ නාමයෙන් නොනා ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කටයුතු කරන ස්වභාවයක් තමයි ගොඩක් අයගේ තියෙන්නේ. ඒතන ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව සිංහල බෞද්ධකම කටයුතු කරනවා නම් ඒ වාතුල බරපතල ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ප්‍රශ්න විසඳ ගන්න යන්නේ බලහත්කාරකමින් ගහගෙන රණ්ඩු වෙලා නැත්නම් තර්ජනය කරමින්. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ නැහැ. තේනල් එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සිංහල බෞද්ධයා කියන අර්ථය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන අර්ථය නෝනා ඒ තරම් ආරක්ෂකෙක් මේ ලෝක ධාතු තුල නැහැ. කවුරු හරි මේ සිංහල බෞද්ධයා කියන තැන ප්‍රතික්ෂේප කරලා මේක විනාශ කරන්න ඕනේ කියලා කියනවා නම් ඒ විනාශ කිරීම තුල සකස් වෙන්නා වූ මිත්‍යා දෘෂ්ටික භාවය නෝනා මේවා බලවත් අරාජික විනාශයන් කර අරගෙන යාව ඒ අනාගතයේදී. ඒ නිසා කවුරුන් හෝ කියනවා නම් සිංහල බෞද්ධ බලය විනාශ කරන්න ඕනේ කියලා නෝනා ඒ කියන කෙනාටත් ඒ වාට සහයෝගය දෙන්නා වූ අයටත් නෝනා කල්ප ගණන් නිරේ කියන කාරණය උරුමයේ තියෙනවායි කියන කාරණය අපි දකින්නවා. නමුත් ඒවා හේතුඵල ධර්මයන් අපිට වළක්වන්න බෑ. මේ සමාජයේ මේ මොහොතේ සිදුවෙන කිසිම තැනක කිසිම දෙයක අසාධාරණයක් නැහැ නෝනා. මම ඒකයි කියේ වපුරුදේ අස්වැන්නයි අපි ලබන්නේ කියලා. වපුරුදේ අස්වැන්නයි ලබන්නේ අස්වැන්නට අකමැති නම් කරුණා කරලා වපුරුණ දේ වෙනස් කරගන්න. තේරෙනවද? මේ ලෝභ ද්වේෂ මෝහ වපුරන්නේ නැතුව කවුරෝරු එක පරමාදර්ශී චරිතයක් එක නායකයෙක් හරි මතු වෙලා වපුරණ දේ වෙනස් කරගත්තොත් අලෝභ ද්වේෂ මෝහයන්ට අදාළව ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට විසඳේ. නමුත් ඒ යම් ප්‍රමාණය ටික කාලයක් විතරයි කවදාකවත් නොවනා සදාකාලික ජයග්‍රහණයක් සදාකාලික නිවැරදි භාවයක් සමාජයේ බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන මෝහයමයි. මෝහයමයි සමාජයේ ආයිමත් 100ට 100ක් තියා 100ට 50ක්වත් නිවැරදි වෙන ස්වභාවයකට එන්න බෑ. එහෙනම් ඒක ලෝක ධර්මතාවයක්. මොකද සමාජයේ මූර්ග සංඥාව කරා යන ගමනක ආරම්භයයි මේ පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා කොතනින් නැගෙන්නේ ලෝභ ද්වේෂ මෝහයන්ට අදාළ ධර්මයන් මිසක් අලෝභ ආදේශ මෝහයන්ට අදාළ ධර්මයන් වැඩෙන්නේ නැහැ. දැන් මේ රටෙන් සිංහල බෞද්ධකම අතුරුදහන් වෙලා ගියොත් විනාශ කරලා දැම්මොත් ආරෂ්ඨාංගික මාර්ගය විනාශ වෙලා යනවා. ආරෂ්ඨාංගික මාර්ගය විනාශ වුණොත් නෝනා මොකද වෙන්නේ? අන්‍ය ආගම් වල තියෙන ගුණාත්මක භාවය විනාශ වෙලා යනවා. මොකද අන්‍ය ආගම් හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ගුණාත්මක භාවය වැඩි කරගන්නේ අපේ බුදුදහමෙන් පෙන්වන්නා වූ ගුණාත්මක භාවයන්ට මොහොතේ. තේන්න බුදුදහම මතු කරලා පෙන්වන සීලය, දානය, සමාධිය, මෛත්‍රිය කියන ධර්මයතාවයන් තුල ඒගොල්ලන්ට බෑ අපෙන් එල්ල වෙන අභියෝගයකට මේ මුහුණ දෙන්න. ඒ නිසා ඒගොල්ලන්ගේ ආගම් වලත් ගුණාත්මක භාවය වැඩි කරගන්න. අපේ ආගමට මුහුණ දෙන්න. තේන්න. ඒගොල්ලොත් මෛත්‍රියේ පැත්ත, සමාධියේ පැත්ත, සීලයේ පැත්ත, දානයේ පැත්ත තව තව ශක්තිමත් කරගන්නවා. මොකද බුදුදහමෙන් එන්නා වූ අභියෝගය වළක්ව ගන්න. නමුත් මෙතනදී මේ සිංහල බෞද්ධකමේ මූලස්ථානය මෙතන මේ අග්‍රම තැන විනාශ කරලා දැම්මොත් නෝනා ඒ විනාශයට වන්දි වශයෙන් මුළු ලෝකෙටම වන්දි ගන්න වෙනවා. සමහරට තුන්වෙනි ලෝක යුද්ධයක ආරම්භය විසින් මුළු ලෝකෙම විනාශ කරන තැනටත් මේ සිංහල බෞද්ධ ජාතිය විනාශ කරනවා කියන කෙනා කවදා හරි තුන්වෙනි ලෝක යුද්ධයක් පටන් ගැනීමේ සංඥාව දෙන කෙනෙක් බවටත් පත් වෙනවා. මොකද මේ ධර්මයේ මෙතනින් විනාශ වුණොත් ආයිමත් රැකෙන්න තැනක් නැහැ ලෝකෙ. රැකෙන්න තැනක් නැහැ.
ස්වාමීන් වහන්ස මේ මිහිපිට අපි තිරිසන් ලෝකයක් දකිනවා. ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට දිව්‍ය තිරිසන් ලෝකයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද?
මෙහෙමයි නෝනා, දැන් ඔවැනි ප්‍රශ්නයක් නගද්දී අපි ඒ ප්‍රශ්නය පිළිගන්න නම් කාරණා දෙකක් මත තමයි අපි පිළිගන්න ඕනේ. පළවෙනි කාරණය තමයි සද්ධාව. සද්ධාව තුළ ඉඳන් බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කරලා තියෙනවායි කියන තැන ඉඳන් අපි ඒක පිළිගන්න. එනවා බුදුරයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, බුදුරයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය කෙරෙහි තියෙන විශ්වාසය මත ඉඳගෙන පිළිගන්න. තේරෙනවද? දෙවෙනි කාරණය අපිට ඕක පිළිගන්න තියෙන්නේ නෝනා අපි කවදා හරි දවසක සමාධිය පුහුණු කරලා, තේරෙනවද? සමාධිය පුහුණු කරලා ධානාතල පුහුණු කරලා යම් දවසක අපි චතුූපපාත ඥානය, ඒ කියන්නේ සත්වයා මැරිලා උපදින තැන දකින්නා වූ ඥානය. එහෙමත් නැත්නම් పూర్වේ නිවාසානුස්සති ඥානය, ඒ කියන්නේ සත්වයා පෙර ජීවිතේ පිහිටියා වූ තැන දකින ඥානය. මේ ඥාන දෙක අපි ලබා ගන්න වෙනවා. අපිට කවදා හරි දවසක දිව්‍ය සතුන් ගැන අපිට දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ චතුූපපාත ඥානය, పూర్වේ නිවාසානුස්සති ඥානය අපිට ලබන්න වෙනවා. එතෙක් අපි සද්ධාව මතයි මේක තීරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනවා. ඒතොර කෙනෙක් තුල සද්ධාවත් නැත්නම්, කෙනෙක් තුල අර කියන්නා වූ චතුූපපාත ඥාන, పూర్වේ නිමාස අනුසුඤ්ඤ ඥානත් නැත්නම්, එයා කවදාකවත් මේ ධර්මයේ පිළිගන්නේ නැහැ. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ මේ සක්කපන්න සූත්‍රයේ කියන අර සක්‍රයාර දේශාගමන සූත්‍රයේදී දිව්‍ය සත්තු මං හිතන්නේ 15කට වැඩිය නම් තියෙනවා නෝනා. තේරෙනවද? දිව්‍ය මොනරු, දිව්‍ය ආහු, දිව්‍ය ගිජලිහිනි, දිව්‍ය මයිනෝ, දිව්‍ය ගිරව්, මේ වගේ දිව්‍ය සත්තු 15ක පමණ නම් තියෙනවා මේ සූත්‍රේ. ඊට අමතරව එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බඩේ අමාරුවක් ආපු වෙලාවේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මීට පෙර ආතු ඔය අසනීපෙට මොකද්ද ගත්ත ඖෂධය කියලා. ඒතකොට කියනවා නෙළුම් මල කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එරදීෙන් දිව්‍යතලයට පැන නැගිලා අනෝතත්ත විල්තරට යනවා. අනෝතත්ත විල්තරේ දිව්‍ය ඇතුන් දිනනවා. දිව්‍ය ඇතුන් දිනාන. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ඇතුන්ට කියනවා මට මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේට ඖෂධයක් හැටියට නෙළුම් මල අවශ්‍යයි. දිව්‍ය ඇතුන් නෙළුම් මල ගලවලා සුද්ධ කරලා සෝදලා මුගලන් මහරහතන් වහන්සේට දෙනවා. ඒකත් සූත්‍රගත ධර්මයක්. එතකොට සූත්‍රගත ධර්ම තුල ඕනෑ තරම් සාධක තියෙනවා දිව්‍ය සතුන් ජීවත් වෙනවා කියන කාරණේ පැහැදිලි කරන්න. නමුත් නොනා දිව්‍ය සතුන් කියන්නේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන සතුන් වගේම තමයි. තේරෙනව? නමුත් ඒගොල්ලන්ගේ ආවිෂ වර්ණයේ සැපේ බලිය වැඩි. දිව්‍ය ඇතෙක් කියන කෙනා ඒ දිව්‍ය ඇතාගේ එයා පහළ වෙන්නේම දැන් අපි කිමු දැන් නාලාගිරි හස්තියා ඉන්නවානේ බුදුරයන් වහන්සේ ඉස්සරහා බුදුරයන් වහන්සේට කීකරු වෙලා ධන ගහපු නාලාගිරි හස්තියා ඒ නාලාගිරි හස්ති ජීවිතෙන් මැරෙනකොටම එයා දිව්‍ය හස්තියෙක් වෙලා තමයි උපත්ති ලබන්නේ. ඒතොර ඒ නාලාගිරි දිව්‍ය හස්තියා මේ මොහොතේ දිව්‍ය තලයේ ඉන්නවා. නමුත් එයා අපේ ඇත්තු වගේ නෙමෙයි. ඒගොල්ල උපත ලබනකොටම දිව්‍ය තලයේ මේගොල්ලන්ගේ දල් වලට රත්තරන් කොපු වැටිලා මේවට රත්තරන් නලල්පට වැටිලා මේ කකුල් වලට ගෙජ්ජි වැටිලා ඒ වගේ දිව්‍ය ස්වභාවයේ තිරිසන් සත්වයෙට තමයි උපත්ති ලැබන්නේ. දිව්‍ය ස්වභාවයේ තිරිසන් සත්වයෙට උපත්ති ලැබන්නේ මොකද? දිව්‍ය ස්වභාවයේ තිරිසන් සත්තු බවට ඒගොල්ලෝපත් වෙන්නේ. ඒගොල්ලෝ පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කළේ නැහැ. සිල්පද ආරක්ෂා කරපු නැති නිසා දෙවියන් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. නමුත් පින්කම් කළා, පින්කම් කරපු නිසා අර දිව්‍ය ස්වභාවයේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ පිරිච්ච දිව්‍ය තිරිසන් සත්තු බවට පත් වුණා.
ස්වාමීන් වහන්සේ, දැන් අපි මේ දකින තිරිසන් ලෝකයේ සත්තුන්ට වඩා දිව්‍ය තිරිසන් ලෝකයේ සත්තුන්ට දැනෙන දේ, ඇතිවන සිතුවිලි, ඒ වගේ කාරණා වෙනස්ද ස්වාමීන් වහන්සේ?
අපි දකින තිරිසන් ලෝකයේ සත්තුන්ට වඩා ස්වභාවයට වඩා ඒගොල්ලන්ගේ දැනීම් වෙනස් නෝනා. මොකද ඒගොල්ලන්ට පින වැඩිනේ, ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි. ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි වෙනකොට දැන් ඔය අපේ මේ නාලාගිරි දිව්‍ය හස්ති රාජයාට මන් දන්න තරමින් එරදී තියෙනවා. තේරෙනවද? එයාට එරදීන් එහාට මෙහාට යමේ හැකියාව තියෙනවා. නමුත් අනිත් තිරිසන් සත්තුත් අපේ තිරිසන් ලෝකයේ සත්තු වගේමයි. නමුත් ඒගොල්ලන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි. තමයි ඔය ඉස්සෙල්ලත් මතක් කළා අර සත්වයා සුරාසුර යුද්ධයෙන් පැරදිලා පලා එනවා. සුරාසුර යුද්ධයෙන් පැරදිලා අසුරයන්ට පැරදිලා පලා එනවා. පලා එන්නේ අර මාතලි පදවෙන අර දිව්‍ය අජානීය අශ්වයෙන් යුතු අස්රතේ තමයි පලා එන්නේ. ඒ පලා එනකොට මේ සක්‍රයාට පේනවා මේ ඉස්සරහා ප්‍රදේශයක් තියෙනවා. ඒ මුළු ප්‍රදේශෙම ගුරුළු, දිව්‍ය ගුරුළු ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ කියන්නේ මේ ප්‍රදේශෙ පහු කරලා යන්න බෑ. මේ මුළු ප්‍රදේශෙම දිව්‍ය ගුරුලා කියන්නේ නෝනා මේ අපේ මොනරා වගේ පක්ෂිය. ඒ මුළු ප්‍රදේශෙම දිව්‍ය ගුරුළු කූඩු හදාගෙන, කැදලි හදාගෙන, විත්තර දාගෙන දසදහස් ගණන් ගුරුළු තමයි ඉන්නේ. ඒතකොට දැන් මෙයා මේ දිව්‍ය රතෙන් පලා එද්දී දැන් සක්‍රයා දකිනවා මෙතනින් ඉස්සරහට රතේ අරන් ගියොත් මේ දිව්‍ය ගුරුළු පැටව විත්තර දහස් ගණක් විනාශ වෙලා. ඒ වෙලාවේ ආ මාතලීට කියනවා, මාතලී මාව ජීවග්‍රහයෙන් ගත්තත් අසුරයෝ මං සිල්පදයක් බින්දින්නේ නැහැ. මම නිසා මේ සත්තු ප්‍රාණඝාතයට මම ලක් කරන්නේ නැහැ. ඒ නිසා හරෝ ගන්න කියලා ඒ දිව්‍ය ගුරුළු ජීවත් වෙන ප්‍රදේශය හරහා යන්නේ නැතුව ආයිම තාපු පැත්තටම හැරිලා යනවා. එතකොට දැන් එතනිනුත් ඒ සූත්‍රේනුත් පැහැදිලි වෙනවා දිව්‍ය ගුරුලන් අනිවාර්යයෙන්ම ඔය ගුරුණු කුරුල්ලන් දිව්‍යතලවල ඉන්නවා කියලා. ඒ වගේම දිව්‍ය සත්තු දිව්‍යතලවල ඉන්නවා වගේම නෝනා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දිව්‍ය තිරිසන් ලෝකයක්. නමුත් මේක අපි පිළිගන්න ඕනේ, එක්කෝ සද්ධාවෙන් පිළිගන්න ඕනේ, නැත්තම් අපි කවදා හරි චතුූපපාත ඥාන පූර්වේ නිවාසානුසුන් ඥාන දැකලා ඒ තුලින් පිළිගන්නවා. එහෙම නැත්තම් මේක කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒතර අපි දන්න ස්වාමින් වහන්සේ නමක් එක්තරා අවස්ථාවක උතුම් සමාධියෙන් පසු වෙනකොට එයාට අරමුණු වෙනවා දිව්‍ය මීහරක් රංචුවක්. ඒගොල්ලෝ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව මේ තියෙනා වූ පාරක ගමන් කරන දිව්‍ය මීහරක් රංචුවක්. ඒතකොට මේ දිව්‍ය මීහරක් රංචුවගේ ශරීරය නිකන් ග්‍රීස් පැහැයයි. තේරෙනවද? වෙල්වට් පැහැයක්, ග්‍රීස් පැහැයක්. තෙල් ගත් පේනවා. ඒගොල්ලන්ගේ තම්බුරුළු මහ පොළොව ගෑවෙන ප්‍රමාණයට විශාලයි කියලා. මොකද ඒ තරම් ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩි. ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩි ඒ සත්තුන්ගේ. මොකද පින් කළා නමුත් සිල් රැක්කේ නැහැ ගිය ජීවිතේ. සිල් රැක්කේ නැති නිසා දිව්‍ය තිරිසන් ලෝකයට වැටුණා. පින් කරපු නිසා ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබුණා. ඒතකොට දැන් අපි සමහරලාට ඔය කතරගම දෙවියන්ට කන්නලව් කරනකොට, කතරගම දෙවියන්ගේ කටයුතු කරනකොට සමහරලාට අපිට ඇහෙනවා ඒ අර ජාදීනි කියනකොට ඒගොල්ලෝ කියනවා හරක් රැළට අදිග්‍රහිත. එහෙම නැත්නම් මැණික් ගඟට අදිග්‍රහිත, මොණ්ඩ රැළට අදිග්‍රහිත කතරගම දෙවියෝ කියනවා. ඒතකොට දැන් මේ හරක් රැළට අදිග්‍රහිත කතරගම දෙවියෝ කියලා කියන්නේ මොකද්ද? මේ හරක් රැළ කියන්නේ නෝන ඔය කතරගම ප්‍රදේශේ, හම්බන්තොට ප්‍රදේශේ අර ගාල් වලට දාලා අර ගොම දාගෙන, මුත්‍රා දාගෙන අර ජරා ගොඩේ ලැගලා ඉන්න හරක් රැළ වලට කවදාකවත් කතරගම දෙවියෝ දිවෙස් කියලාන්නේ නැහැ. ඒතකොට මේ මොකක්ද මේ හරක් රැළ කියන්නේ? කවුද කතරගම දෙවියන් දිවස්සෙලෙන හරක් රැළ කියන්නේ? කියන්නේ මේ දිව්‍ය ස්වභාවයේ හරක්. තේරෙනවද? මේ දිව්‍ය ස්වභාවය. ඒතකොට දෙවිවරු මේ ප්‍රයෝජනය ගන්න මේ සත්තුන්ගේ. දැන් මාත්‍ලී කියන දෙවියා පදවන දිව්‍ය රතේට බැඳලා ඉන්නේ දිව්‍ය අජානීය අශ්වෙ. ඒ දිව්‍ය අජානීය අශ්වෙන් කියන්නේ පෙර ජීවිතයේ මිනිස්සෙක් වෙලා මනුස්ස ලෝකෙන් චුත වෙලා දිව්‍ය අජානීය අශ්වෙ බවට පත් වෙච්ච අය. ඒතකොට මේ දෙවිවරු ප්‍රයෝජනයට ගන්න මේ දිව්‍ය සතුන්. එතකොට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් අර වගේ දිව්‍ය තිරිසන් සත්තු ඉන්නවා. ඒ වගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් දේශනා කරනවා භික්ෂුවක් ආකාශයේ ඇවිදිනවා. භික්ෂුවක් ආකාශයේ ඇවිදිනවා. ඒ කියන්නේ പ്രേත භික්ෂුවක්. තේරෙනවද? ඒ പ്രേත භික්ෂුව භූත ගිජිලිහිණි ඇවිල්ලා වට කරගෙන කොට කොටා මස් කඩ කඩ කනවා කියන්නේ. ඒ කියන්නේ භූත ස්වභාවයේ ගිජිලිහිණියෝ. ඒ කියන්නේ අපේ ඇස් වලට ඒක පේන්නේ නැහැ. ඒක සමාධියෙන් තමයි දකින්නේ. භූත ගිජිලිහිණියෝ ඇවිල්ලා ඒ භික්ෂුව වට කරගෙන භික්ෂුවගේ ඇඟෙන් මස් කඩ කඩ කනවා කියන්නේ. එහෙම කඩ කඩ කාලා ඇට සැකිල්ලක් වෙලා මැරෙනවා. මැරිලා ආයිමත් ඒ භික්ෂුව ඒ විදිහට ඉපදිනවා ආකාශය. ඒ විදිහට ඉපදෙනවා. ඉපදෙනකොට අර භූත ගිජිලිහිණි ආයිමත් මස් කඩ කඩ කනවා කියන්නේ. එතකොට මේ සූත්‍රගත ධර්මය. එතකොට මේ කරුණ වලින් ඕනතරම් පැහැදිලි වෙනවා නෝනා මේ මනුස්ස ලෝකයේ තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ භූත ලෝකයේ ඒ වගේම දිව්‍ය තලවලත් මේ වගේ තිරිසන් භූත තිරිසන් ලෝකයක් තියෙනවායි කියන කාරණය. ඒ කාරණේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර කියවලා බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් එක්ක අපි ඒක පිළිගන්න ඕනේ. ඒක නැත්තම් අපි කවදා හරි අර චතුප්පවත්පාත ඥාන පූර්වේ නිවාසල් ඥාන තුලින් අපි මතු කරලා ගන්න ඕනේ. ඒකෙත් නෝනා අපි උවට පිළිගන්නේ නැහැ. නමුත් ඉතින් ඒවා පිළිගත්තොත් අපිට තියෙන වාසිය මොකද්ද? අපි දන්නවා කොච්චර පින්කම් කළත් සිල්පද ආරක්ෂා කරන්නේ නැත්තම් අපිට අනාගතේ දිව්‍ය ස්වභාවයේ තිරිසන්සතෙක් වෙන්න අවස්ථාව තියෙනවායි කියන කාරණා. ඒ නිසා ඒකෙන් පැහැදිලි කරගන්න ඕනේ පින්කම් කරනවා වගේම සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරගන්න.
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වරක් පැහැදිලි කළා දිව්‍ය තලවල දෙවියන් අපේ රටේ සම්භාව්‍ය මට්ටමේ ගීත රස විඳිනවා කියලා. දිව්‍ය තලවල දෙවියන්ට ආවේනික සංගීතය නෙමෙයිද ස්වාමීන් වහන්ස එයයි රස විඳින්නේ?
කෙනෙක් මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙනවා. එයා ජීවත් වෙන කෙනා සංගීතයට ගොඩක් ලැබී. තේරෙනවද? සංගීතයට ගොඩක් ලැබී නමුත් ඒ ශාස්ත්‍රීය සංගීතයක්. ඒ වගේම එයා සිල්පද පහ හොඳින් ආරක්ෂා කරනවා, හොඳින් දන් දෙනවා. ඒ වගේම සංගීතයටත් එයා ලැබී. නමුත් ඒගොල්ල මැරෙන වෙලාවේ නෝන ඒ සංගීතයේ උපාදානය සකස් කරගත්තා. සිල්පද බිඳිලත් නැහැ, දන් දීලා තිනවා. ඒ නිසා ඒගොල්ල දිව්‍යතලවල නෝන අර මහේශාක්‍ය දෙවිවරු පිනවන දිව්‍ය සංගීත කණ්ඩායම වල සමාජික දෙවියන් දිව්‍යාංගනන් වෙලා උප්පත්තිය ලැබුවා. උප්පත්තිය ලැබලා ඒගොල්ලෝ දිව්‍ය සෝත දිව්‍ය චක්කු වලින් ඒගොල්ලෝ මේ මනුස්ස ලෝකේ දකින්නවා. තේනද? ඕනෑම දෙවියෙකුට දිව්‍ය සෝත වලින් දිව්‍ය චක්කු වලින් මේ මනුස්ස ලෝකේ දකින්න මනුස්ස ලෝකේ දේ අහන්න පුළුවන්. තේනද? දැන් සමහර දෙවිවරු අපි මේ දේශනා කරන්න ආව ධර්මයේ දිව්‍ය සෝත වලින් අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේ අර සංගීතය උපාදානය කරගත්තා. එතකොට බණ අහන්න නෙමෙයි කැමති. අර දිව්‍ය සෝත දිව්‍ය චක්කු වලින් මේ මනුස්ස ලෝකේ ආශ්‍රිතව තියන ආ වූ ඒ ගායනයට සම්බන්ධ දේවල් ඒගොල්ලෝ අහනවා. ඒ වගේ මේගොල්ලෝ పూర్වේ නිවාසානුස්සති ඥානය තුලින් ඒගොල්ලෝ පෙර ජීවිතේ දැකලා පෙර ජීවිතේ තියෙන ආ වූ ඒ හැකියාවන් ඒගොල්ලන්ට මතුවෙලා එනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේම අවුරුදු 3-4 වෙනකොට එයා තනියම සබ්බපාපස්සකරණං ගාතාව කියනවා. අම්මා කියලා දීලා නෙමෙයි. එයා පුංචි කාලේම අම්මගේ දූර් පාට සාරිය පෙරවගෙන මම සාදු කියලා ඇවිදිනවා. එයා කවදාකවත් සාමුදුරුව කෙනෙක් දැකලා නැහැ. සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේදීම ලස්සන්ට සින්දු කියනවා, ලස්සන්ට ගීත කියනවා, ලස්සන්ට කවි කියනවා. කවුරුත් එයාට කියලා දීලා ඇයි මේ පෙර සංසාරික පුරුදු? ඒවා මතුවෙලා ඉන්නවා. එතකොට දෙවියෙක් වෙලා දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනත් නොවනා පෙර ජීවිතය සංගීතය කෙරේ තියෙන උපාදානයන් තුල ඒ పూర్වේ නිවාසානුසුති ඥානයන් ඔස්සේ ඒගොල්ලෝ මතු කරලා ගන්නවා. ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවා. එහෙනම් ඒ හැකියාව කියලා නෝනා ඒ දිව්‍ය සංගීත කණ්ඩායම දැන් ඕකත් සක්කපන්න සූත්‍රේ මං හිතන්නේ තියෙන්නේ. සතරවරන් දෙවියෝ කියනවා අපි නිරේතුරුවම නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් පිනාගිය ජීවිත ගත කරනවා කියලා. නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් පිනාගිය ජීවිත ගත කරනවා කියලා. එක්තරා අවස්ථාවක සුරාසුර යුද්ධයේ දින්නට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ යනවා සක්‍රියා බලන තවුතිසාර. මොකද ඊට ඉස්සෙල්ලා සක්‍රියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයක් අහලා යනවා. ඒ ධර්මයේදී බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව ගැන තමයි සක්‍රියාට කියන්නේ. එතන මුගලන් මහරහතන් වහන්සේට හිතනවා මේ සක්‍රියා එදා බණහල ගියා, මෙයා ඒ අනුව ජීවත් වෙනවාද කියලා බලන්න ඕනේ කියලා මුගලන් මහරහතන් වහන්සේ එර්දියෙන් තවුතිසාරට යනවා. ගියාම සක්‍රියා දිව්‍යාංගනාව 500ක් විතර වට කරගෙන අර නැටුමෙන් ගැයුමෙන් වාදනයෙන් පිනායන සතුටු වෙවි තමයි සක්‍රිය ආවිලා ඉන්නේ. ඒතකොට ඒ වගේ නෝනා ඒ මහේශාක්‍ය දිව්‍ය බලමුළු නිරේතුරුවම අර සංගීතයට ලැබී නැටුමට ලැබී අර දිව්‍යාංගනාවන් දෙවියන් විසින් පිනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට ඒගොල්ලන්ගේ පින. ඒ වගේම අර නිරේතුරුවම සෑම 15ක පොහේ දාටම රැස් වෙන තවුතිසාවේ තියෙන සුදම් සභාවේදී නිරේතුරුවම නටන දිව්‍යාංගනාවක් ගැන සූත්‍රයක තියෙනවා. තේරෙනවද? ඒ දිව්‍යාංගනාවගේ නම සූර්ය වර්ෂටි කියලා තමයි මගේ මතක සූර්ය වර්ෂටි වගේ. ඒ සූර්ය වර්ෂටි දිව්‍යාංගනාව සෑම සුදම් සභාවක් දවසකදීම සුභම් සුදම් සභාවට ඇවිල්ලා නැටුමින් මුළු දෙවියන්ව පිනවනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අර මනුස්ස ලෝකේ සංගීතය උපාදානය කරගත්ත අය දිව්‍ය තලවල ගිහිල්ලා ඒ සංගීතයට දාලා දෙවියන්ගේ දිව්‍ය කොටස් පිනවන සංගීත දෙවිවරු වෙනවා. දැන් වරක් ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට දිව්‍ය සෝත ඔස්සේ ඇහිලා තියෙනවා අපේ රටේ ගායිකාවක් ගායනා කරන ලස්සන සින්දුවක්. තේන්න මේ ශාස්ත්‍රීය සින්දුවක් උන්වහන්සේට ඇහිලා තියෙනවා. නමුත් රාත්‍රී 12ට විතර මහා කැලයක් මැද්දේ කවදාකවත් එවැනි දෙයක් ඇහෙන්න ක්‍රමයක් නැහැ බාහිර ප්‍රමේයකින්. ඒතකොට උන්වහන්සේ දකිනවා මේක දිව්‍ය සෝත වලින් තමයි මේක ඇහෙන්නේ කියලා. ඒතකොට නෝන ඒ වෙලාවේ උන්වහන්සේ සමාධියෙන් අරමුණු කරලා බලලා තිනවා මේ සින්දුව ඇහෙන්නේ කොතනින්ද කියලා. එතකොට එයාට පේනවලු විශාල මන්දිරයක්. ඒ මන්දිරයේ මේ මහල් මන්දිරයක්. ඒ මන්දිරයේ දැන් අපි ගියමුකෝ අපේ රටේ තට්ටු ගොඩ නැගිල්ලක් තියනවා කියලා. ඒ තට්ටු ගොඩ නැගිල්ල තියන කොන්ක්‍රීට් කණු. දැන් සාමාන්‍ය කොන්ක්‍රීට් කණුවක් ඕනනම් අඩි 2යි 2ක් පළල ඇති නේද? නමුත් ඒ එක කණුවක් නොනනම් අඩි 10යි 10යි වගේ විශාල කණු තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්න පුළුවන් ඒ මන්දිරයේ කොයිසම් විශාල මන්දිරයක්ද කියලා නේද? දැන් සාමාන්‍යයෙන් තට්ටු ගොඩ නැගිල්ලක අර කොන්ක්‍රීට් කණුවක ස්වභාවය වැඩි වුණොත් අඩි 2යි 2යි නේද? නමුත් ඒ ගොඩනැගිල්ලේ ස්වභාවය නෝන අඩි 10යි 10යි වගේ කොන්ක්‍රීට් කම් තමයි ඒකේ තියෙන්නේ. කොන්ක්‍රීට් කම් හැටියට තමයි එතන පේන්නේ ඈ. ඒ ගොඩනැගිල්ලේ කණු. ඉතින් ඒ කොන්ක්‍රීට් කණුවකට ඒක කොන්ක්‍රීට් කියලා නෙමෙයි මං කියන්නේ. අර වචනෙන් කියන්නේ කොන්ක්‍රීට් කියලා මං දන්නේ නැහැ මොනවයි හැදලා තියෙනවද කියලා. නමුත් එතනදී එක්තරා දිව්‍යාංගනාවක්. ඒ දිව්‍යාංගනාව ඇඳගෙන තියෙන්නේ නෝන මේ ඉන්දියානු ක්‍රමයට අර අරංග්‍රේත්‍රම් වගේ අර නැටුම් නටනයි අඳිනවා නේද? අර දිලිසෙන සාරියයි මෙතෙන්ට අද්දිග හැට්ටේ ඇඳලා අර කොණ්ඩේ ගොතලා එහෙම තියෙන්නේ. අර ඉන්දියානු ක්‍රමයට නටන අය ඉන්නවනේ සාරිය ඇඳලා ඒක තියෙන්නේ. අන්න ඒ වගේ ඇඳගත්ත ස්වරූපී දිව්‍යාංගනාව අර පරණ තාලේ අර සර්පිනාව තියෙන්නේ. ඒකෙන් එයා ඒ සංගීතයෙන් ඒක ගයනවා. එතකොට ඒ ස්වාමින්වහන්සේ සමාධියෙන් දකිනවා ඒ දිව්‍යාංගනාව තමයි මේ සංගීතය හඬ පතුරන්නේ කියලා. එතකොට ඕනේ ඒ වගේ ඒගොල්ලෝ සංගීතය උපාදානය කරගත්ත අය ඒ උපාදානයන් ඔස්සේ ඒගොල්ලන්ගේ කැමැත්ත තුල ඒගොල්ලෝ ආස්වාදය ලබනවා. තේරෙනවා? ඉතින් ඒ නිසා ඕවා කවදාකවත් අපි විශ්වාස කරන්න නම් එක්ක සූත්‍රගත ධර්මයේ කියවලා සූත්‍රගත ධර්මයේ ගොඩාක් නෝනා ওই දිව්‍ය සංගීතය ගැන සඳහන් වෙනවා. ඒ නිසා එක්ක සූත්‍රගත ධර්මයේ කියවලා බුදුරයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් අපිව පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කාරණයක් අපි චුතූපපාත ඥාන පූර්වේ නිවාසානුසී ඥාන තුලින් අපි මේවා දැකලා අපි කවදා හරි පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් නෝනා අපිට ඒවා පිළිබඳ විශ්වාසයක් සකස් වෙන්නේ නැහැ.
ගරු ස්වාමින් වහන්ස, කටින පින්කමක් සිදු කළ යුතු නිවැරදි පිළිවෙල කුමක්ද?
ස්වාමින් වහන්සේ කෙනෙක් වස් සමාදන් වුණාට පස්සේ සාමාන්‍යයෙන් චාරිත්‍ර්‍ය සම්පදාය තමයි දැන් දෙවෙනි මාසේ වගේ ගෙවුණට පස්සේ දායක ඒ කැපකරු මහත්තුරු ඇවිල්ලා විමසනවා. මොකද මොනම හේතුවක් නිසාවත් වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙකුට කටින් ඉල්ලලා චීවරයක් ගන්න බෑ. ඒක විනය කාරණයක්. කටින වස්ත්‍රය කියන දේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ආසෙන් වැටුණ දෙයක් හැටියට අපේ ඉස්සරහට වැටෙනවා. ඒකේ වර්ණය මේකයි පාට මේකයි උස මේකයි ඕවා කිසිම දෙයක් අපි දැනගන්න අපිට බෑ. ඒක මේ ආහසෙන් වැටුණා වගේ අපි ළඟට වැටෙන්න ඕනේ දෙයක්. ඒක ඉස්සෙල්ලා කිසිම කාරණයක් අපිට සම්බන්ධ නැහැ. නමුත් ගිහි දායක මහත්තුරුන්ට පුළුවන්කම තියෙනවා ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට වස් චීවරයක් පූජා කරන්න බලාපොරොත්තු වෙන්නවා. ඔබ වහන්සේට තනිපොට සිවුරක්ද අවශ්‍ය, දෙපොට සිවුරක්ද අවශ්‍ය, අඳනයක්ද අවශ්‍ය කියලා අහනවා. එහෙම ඇහුවට පස්සේ භික්ෂුවකට නිදහස තියෙනවා මගේ තනිපොට සිවුරයි දෙපොට සිවුරයි පරිපූර්ණයි. මට ඒක අවශ්‍ය නැහැ. නමුත් අඳනයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ. එහෙම කළාම අර දායක පිරිස් අඳනයක් ලෑස්ති කරලා වස් චීවරයක් හැටියට ස්වාමීන් වහන්සේට පූජා කරනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කිව්වොත් මගේ දෙපොට සිවුර දුර්වලයි කියලා, ඒතකොට දෙපොට සිවුරක් ඒගොල්ලෝ ගෙනම් පූජා කරනවා. නමුත් ඒ වෙලාවේ මට මේ පාට ඕනේ, මේ විදිය ඕනේ, මේ රෙදි ඕනේ, ඒවා කිසිම දෙයක් ස්වාමීන් වහන්සේට කියන්නේ අපිට අයිතියක් නැහැ. එතකොට මේ ගිහි පින්වතුන්ලා ඒ කටයුත්ත කරාට පස්සේ නෝන දැන් වස් පින්කම පටන් ගන්නෙ සාමාන්‍යයෙන් උදේ පාන්දර. අර කියනවා කොස් නැට්ට පේන්නේ නැති වෙන වෙලාවට තමයි මේක පටන් ගන්න කියලා. ඒකට හේතුව කියන්නේ මොකද? දැන් අපි ආරණ්‍යගත වෙද්දී දැන් සංඝයාට වස් චීවරයක් පූජා කරද්දී වස්ත්‍රයක් හැටියට තමයි මේ චීවරේ පූජා කරන්නේ. ඒ කියන්නේ වස්ත්‍රයක් කියන්නේ රෙද්දක් හැටියට. තේනවද? ඒක කපලා මහලා මොනවත් පඳු කරපු දෙයක් නෙමෙයි. වස්ත්‍රයක් හැටියට මේ චීවරේ පූජා කරනවා. ඒතකොට මේ වස්ත්‍රයක් හැටියට චීවරේ පූජා කරගනිද්දී සංඝයාට චීවරේ උදේ පාන්දර පූජා කරනකම් ඒකයිති ගිහි පින්වතුන්ලා. එතකොට ඒක ගිහි පින්වතුන්ලා ගෙදර තියාගත්තත්, ගම මැද්දේ තියාගත්තත්, දවසින් දවස දේවල් 10ක 12ක තියාගත්තත් ඒක සංඝයාට අදාළ කාරණයක් නෙමෙයි. එතකොට මේ වස් චීවරේ මේ ගිහි පින්වතුන්ලා ස්වාමින් වහන්සේට පූජා කරන්න ඉස්සෙල්ලා දැන් ගමේ තියෙනවා, නගරේ තියෙනවා, තව තව ගෙවල් වල තියෙනවා, ඒ තිබ්බහම නෝනා මොකද වෙන්නේ? ඒ වාතුලින් ඒ ජනතාව තුළ තව තව බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. දැන් වස්ටිවරයක් ඒ ගෙදරක තියාගත්තාම ඒගොල්ලෝ ලස්සන ආසනයක් හදලා ඒකට ලයිට් දාලා ඒකට පුද පූජා කියලා එහෙම තමයි කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ කුසල් ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒක පහුවදා තවත් ගෙදරක තියලා තවත් ඒකුණොත් කුසල් ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒක මේ මේ හිස මත තියාගෙන නගරෙ මැද්දේ පෙරහැරේ අරන් යද්දී ඒ චීවරේ දැකලා මිනිස්සුයෝ වගේම දෙවිවරු සාදු කාලා දීලා දෙවිවරුන්ටත් මිනිස්සෙන්ටත් තව තව කුසල් ශක්තිය වැඩි වෙනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කටින චීවරේ සම්මාදම් කටයුතු වලට යොදා ගන්න එකයි. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සම්මාදම් කටයුතු වලට යොදා ගන්නේ නැතුව ලෝභ දේශ මොහ ධර්මයන් නැති කර ගන්න නැතුව වස්චීවරේ සාමින් වහන්සේලාට පූජා කරන්න ඉස්සෙල්ලා ගෙවල් 10ක තියාගෙන පුද පූජා පැවැත්වුවත් ප්‍රශ්නයක් නැහැ. පෙරහැරේ හිස මත තියාගෙන සෑම දිනාගෙම සාදුකාර හඬ දීලා යද්දී හැමෝම කුසලයක් අයිති කර ගන්නවා මිසක් අකුසලයක් නම් සිද්ධ කරගන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් සමාජයේ මෙවැනි තැන්වලට මේ සම්මාදම් කිරීම ආධාර කිරීම බැගින් මේවා නිසා මේක අකුසල මූලයන් බවට පත් කරගන්න අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ නිසා අකුසල් මූලයන් වැඩෙන්නේ නැති විදිහට ගෙවල් වල ඒ චීවරේ ගෞරවණීය ආකාරයෙන් තියලා පුද සත්කාර කරායි කියන කාරණේ කොතනකවත් ගැටලුවක් මත වෙන්නේ නැහැ. එතකොට දැන් උදේ පාන්දර පහට නැත්තම් පහමාර්ථ ස්වාමින් වහන්සේලාට ගෙනලා දැන් පූජා කරන්නේ කුමක්ද? වස්ත්‍රය. වස්ත්‍රයක් කියන්නේ සුදු රෙද්දක්. එතකොට මේ වස්ත්‍රය මේ කොස් නැට්ට පේන්න ඉස්සෙල්ලා ගෙනල්ලා පූජා කරන්න ඕනේ කියලා කියන්නේ ඇයි? මේ වස්ත්‍රය පූජා කළාට පස්සේ එතන ඉන්න උපසම්පදා ස්වාමින් වහන්සේලා කිරිප නම් එකතු වෙලා මේ වස් චීවරය ඒ වෙනකොට සියල්ල සූදානම් කරගෙනයි තියෙන්නේ. මොකද සියල්ල මැෂිමක් ඒ නූල්ලේ කතුරු ඒ සියල්ල සූදානම් කරන් පඬු හැලිය සූදානම් වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ උදේ පාන්දරම මේක ගේන්න කියන්නේ මොකද? පැය 24ක් ඇතුළත මේ වස්ත්‍රය කපලා කඩ කපලා මේක මහලා මේක පඬු පොවලා අදාළ භික්ෂුවට පූජා කරන්න ඕනේ. ඒක පැය 24ක් ඇතුළත කරන්න ඕනේ. මේ පැය 27ක් අතුලත කරන්න ඕනේ කියන කාරණයට අවශ්‍ය වෙලාව ගන්න තමයි මේ කොස් නැට්ට පේන්නේ ඉස්සෙල්ලා මේක ගෙනල්ලා පූජා කරන්න කියලා කියන්නේ. තේරෙනවද? එතකොට දැන් අපි ආරණ්‍ය ගතව ඉන්නකොට උදේ පාන්දර පහ වෙනකොට අපිට වස්ත්‍රය ගෙනල්ලා පූජා කරනවා. පූජා කළාට පස්සේ අපි දානේ වළඳලා කෙලින්ම යන්නේ අර මැෂිම තියෙන තැනට. ඒ මැෂිම තියෙන තැනට මේ මේසෙ ඔක්කොම ලෑස්ති කළා. ඒ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුර කඩ කපලා ඒ ස්වාමීන් වහන්සේලා සාමනීර ස්වාමීන් වහන්සේලා සහභාගි කරගන්නේ නැහැ. කරලා වස්ත්‍රය සකස් කරලා ඊට පස්සේ පඬු ගහන. පඬු ගහලා පැය 24ක් ඇතුළත ඒ වස් සමාදන් වුණා වූ ස්වාමින් වහන්සේලාගෙන් සුදුසු ස්වාමින් වහන්සේ නමකට විනය කර්මයක් කරලා චීවරේ පූජා කරනවා. නමුත් උදේ පාන්දර චීවරේ ස්වාමින් වහන්සේලාට වස්ත්‍රය පූජා කළාට පස්සේ ගිලිපින්තුල්ලාට චීවරේ පිළිබඳ කිසිම අයිතියක් නැහැ. නමුත් පූජා කරන තාක් කල් චීවරේ අයිතිය තියෙන ගිලිපින්තුල්ලා. ඒ චීවරේ Taman කැමැති ආකාරයෙන් කැමැති තැනක පුද පූජා කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ චීවරේ සම්මාදම් කටයුතු වලට ලෝභ දේශ මෝහය නැති කරන කටයුතු වල සිද්ධ කරගන්න එපා. ඉතින් එතන තමයි ඔය චීවර පූජාව ගැන කියන්නේ. නමුත් කිසිම සාමින් වහන්සේ කෙනෙකුට මට මේ ආකාරයෙන් සිවුරක් ඕනේ කියලා කටින් ඉල්ලන්න අයිතියක් නැහැ.
ස්වාමීන් වහන්සේ කටින චීවර පූජාව කල්ප 30ක් යනතුරු සැප විපාක දෙන පූජාවක් බව ධර්මයේ සඳහන් වෙනවා. සිල්වත් නොවන පුද්ගලෙ මෙම චීවර පූජාවට සහභාගී වෙනවා නම් ඒ කාරණේ අපි කොහොමද ධර්මය තුලින් ගලපා ගන්නේ?
මෙහෙමයි නෝන, ඒ මේකට සම්බන්ධ වෙන අයගේ තියෙනා වූ ධර්මයේ ස්වභාවය මත ඒක තියෙනුනේ. දැන් අපි කියමු ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. එතකොට ඒ ස්වාමින් වහන්සේ වස් සමාදන් වුණාට පස්සේ යම් හේතුවක් නිසා තමන්ගේ වස්සීලිය බිඳෙනවා. වස්සීලිය බිඳුණත් ගිහි දායක පිරිස දන්නේ නැහැ වස්සීලිය බිඳුණා කියලා. නමුත් ගිහි දායක පිරිස ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේට සංඝයා අරමුණු කරගෙන වස්චීවරේ පූජා කරනවා. තේරෙනවද? දැන් ස්වාමින් වහන්සේ අතින් සීලය බිඳුණා. වස්සීලිය බිඳුණා. යම් හේතුවක් නිසා දවස් 7ක් ආරණ්‍යෙන් පිටව ගිහිල්ලා මොකක් කරේ බිඳුණා. නමුත් ස්වාමින් වහන්සේක හැඟෙව්වෙත් නැහැ. වස්සීලිය බිඳුණත් දායක පිරිස සංඝයා අරමුණු කරගෙන කටින චීවරේ ස්වාමින් වහන්සේට පූජා කරනවා. එතකොට තව කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේත් වස්සීලිය බිඳෙනවා. බිඳුණත් දායක පින්වතුල්ලා චීවරේ පූජා කරන්නේ සංඝයා අරමුණු කරගෙන නෙමෙයි. සංඝයා අරමුණු කරන් චීවරේ පූජා කරන්නේ නැහැ. ඒතකොට අර පින්කමට වඩා මේකේ ආනිසංශ අඩුයි. ඒතකොට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ වස් සීලය හොඳට සමාදන් වෙනවා. කිසිම කඩතොලුවක් නැතුව හොඳින් සීලය ආරක්ෂා කරනවා. සීලය ආරක්ෂා කළත් දායක පිළි සංඝයා අරමුණු කරගෙන නෙමෙයි උන්වහන්සේට චීවරේ පූජා කරගන්නේ. තේනවා? උන්වහන්සේ හොඳින් සීලය සමාදන් වුණා. නමුත් අර දායක පිරිස්වල දුර්වලතාවය නිසා සංඝයා අරමුණු කරගෙන නෙමෙයි අරගොල්ලෝ චීවරේ පූජා කරගන්නේ. එතකොට ඇවිල්ලා ඒකේ ආනිසංශය අඩුයි. දැන් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයා හොඳින් වස් සීලය ආරක්ෂා කරගන්නවා. එතකොටම දායක පිරිසුත් සංඝයා අරමුණු කරගෙන චීවරේ පූජා කරනවා. එතකොට ඒ පින්කම අර සියලුම පින්කම් වලට මහත්ඵල මහානිසංසය. එතකොට ස්වාමින් වහන්සේත් හොඳින් සීලය ආරක්ෂා කරගත්තා නම් ගිහි පින්වතුන්ලාත් ලෝභ දේශ මෝහයන්තරව සංඝයා අරමුණු කරගෙන පින්කම සිද්ධ කරගත්තනම් ඒක තමයි නෝන ශ්‍රේෂ්ඨම කඨින පින්කම. ඒ නිසා මේ සෑම මොහතකම සංඝයා අරමුණු කරගෙන මේ කළ යුතු වත්පිළිවෙත් කරන්න ඕනේ. එහෙම කළොත් කොතනකවත් දායක පක්ෂයට ලැබෙන්න තියෙන ප්‍රතිපාදන අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ස්වාමින් වහන්ස, කාන්තාවන් ස්වාමින් වහන්සේලාගේ සිවුරු අඳනකඩ සේදීම කියන කාරණය, පිරිසිදු කිරීම කියන කාරණය, ඒ සම්බන්ධව කතා කළොත් කැපයිද අකැපයිද?
මෙහෙමයි නෝන, කොතනකවත් මේ කාන්තාවකට අපිට සිවුරක් සෝදන්න දෙන්න බෑ. ඒක දෙන්න බෑ. දැන් මගෙනුත් ඇවිල්ලා සමහර කාන්තාවන් ඉල්ලලා තියෙනවා ස්වාමීන් වහන්සේ සිවුරේ දෙන සෝදලා දෙන්න කියලා. ඒක විනයට ගැළපෙන කාරණයක් නෙමෙයි. පිරිමි කෙනෙක් ඇවිල්ලා සිවුරක් ඉල්ලුවොත් ඒක දෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා මේ කාන්තා පක්ෂය මේ ස්වාමින් වහන්සේලාගේ සිවුරු පිරිකර හොයදී මේ කටයුතු ඒවා කටයුතු වලට සම්බන්ධ වෙන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. නමුත් සමාජය තුළ එක එක මත තියෙනවා. දැන් එක්තරා තරුණ විවාහක යුවලක් ආවා. ඒ විවාහවල ගොඩාක් කල් පිටරට ඉඳලා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. ඒ පිටරට ඉඳලා ඇවිල්ලා ඉතින් සල්ලිත් ගොඩක් තියෙනවනේ. ඉතින් ගිහාම ඉතින් දැන් ඒගොල්ලන්ට දරුවෝ නැහැ. දරුවෝ නැති නිසා දැන් ඒගොල්ලන්ට ඉතින් කරන වෛද්‍ය ප්‍රතිකාරක් කරලා දැන් ඉතින් ওই යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට ගිහිල්ලා. ඉතින් යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට ගිහිල්ලා ඔය පැත්ත හදාන ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ගහම කියලා තිනවා. ඔබලා දෙන්නා පෙර ජීවිතේ රහතන් වහන්සේ කෙනෙකුට අකුසලයක් කරලා තිනවා. මොකක් හරි වැරද්දක් කරලා තිනවා. ඒ නිසා ඔබලා සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ සිවුර ඉල්ලගෙන ගඟකට බැහැලා පැය හතරක් හොදන්න කියලා. හොදන්නේ මොකද්ද? අපේ පව් සේදේවා, අපේ පව් සේදේවා, අපේ පව් සේදේවා හොදන්නේ කියලා. දැන් මේ තරුණ ජෝඩුව, මේ විදේශගතව ඉඳලා ආපු ජෝඩුව, මේ තරුණ ජෝඩුව මගේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ අපිට මේ විදිහට මෙහෙම කිව්වා, ඒ නිසා ඔබ වහන්සේගේ සිවුර දෙන්න මට හොදගෙන ඉන්න කියලා. ඉතින් මං කිව්වා, මහත්තයෝ මට නම් ওই මිත්‍යා දෘෂ්ටීන්ට උපකාර කරන්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෞසෝදනවා කියන කාරණයක් කොතනකවත් නැහැ. තේනවද? ඒවා තියෙන නිගණ්ඨ ආගම්වල අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෞසෝදනවා කියන කාරණයක් නැහැ. අනිත් එක, ඔබ මේ සිවුර අරන් ගිහිල්ලා පැය හතරක් වතුරේ බැලලා හොදන්න ගියොත් මේ නෝනා මීට වඩා බලවත් අසනීපයක් හැදෙන්නේ පුළුවන්. ඒ පැය හතරක් නෝනා ගඟක බැලලා ඉන්න පුළුවන් මිනිස්සුෙකුට නේද? හීතල හැදෙන අමුතු ලෙඩක් හැදේ. ඒ නිසා මට ඕකට නම් උපකාර කරන්න බෑ. කරුණාකර ඒක නම් මට කරන්න බෑ. නමුත් මම ඔබට අවශ්‍ය නම් ඒක උපකාරයක් කරන්න. හෙට උදේට ඔබ එන්න. ඔබ ආපුවාම මම මගේ චීවරය දෙන්නම්. ඔබ ගෙදෙට්ට ගිහිල්ලා චීවරය හොදලා, හොදන්න විනාඩි 10ක් 15ක් යයි, හොදලා බිරිඳගේ අතටවත් චීවරය අත ගන්න දෙන්න බෑ. එයාට වතුර ඇදලා ඒ කටයුතු කරන්න. ඔබ හොදලා වේලලා ඔබ හිතාගන්න මහා සංඝයා අරමුණු කරගෙන කළා වූ මේ චීවර සේදීමේ පින්කමෙන් රැස් වෙන්නා වූ කුසලයෙන් අපේ ජීවිතයට බලපාන යම් අතීත අකුසල් සංස්කාරයන් තියෙනවා නම් මේ අකුසල් සංස්කාරයන් තුනී වෙලා ප්‍රාර්ථනා කරන විදිහට අපිට දරු සම්පත් ලැබේවා කියලා කරලා මේක සෝදලා වැලකට දාලා මට දෙන්න. ඔබ කැමති නම් මම ඒක දෙන්නම්. ඉන් එහා දෙයක් නම් මට දෙන්න බෑ කියලා. නමුත් මේ මහත්තයා කැමති වුණා, මං චීවරය දුන්නා, මට ඒක හොදලා ගෙනල්ලා දුන්නා. නමුත් ඒ වගේ නෝනා සමාජයේ ඔය එක 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 මත මතාන්තර එක එක නා කියනවා. නමුත් ධර්මානුකූලව අපේ චීවරයක් කාන්තාවකට සෝදන්න දෙන්න බෑ. ඒක කැප නැහැ. ඒ නමුත් ඒගොල්ලන්ට අපිට යමක් ඕන දෙයක් පූජා කරන්න පුළුවන් චීවර අඳින. නමුත් අපේ චීවර කාන්තාවකට හොදලා දෙන්න බෑ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන අපේ දේ අපිම කරගන්න. මොකද ඒවා දෙන ප්‍රමාණයට අපිත් එක්ක තියෙන බැඳීම් වැඩි වෙනවා. ඒ බැඳීම් වැඩිවීම සංඝයා කියන අර්ථයට බලවත් හානි. එහෙනම් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මොන අසනීප තත්වයන් තුල වුණත් අපේ දේ අපි කරගන්න.
ස්වාමීන් වහන්ස, අඩු වයසින් ජීවිතය නසාගත්ත තමන්ගේ ජීවිත කාලයේ පුරාවට කුසල් දහම් පින් රැස් කරගන්න බැරි වුණු කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද?
මෙහෙමයි නෝන, උතනදී ඉස්සෙල්ලාම දිවිනසා ගැනීම කියන කාරණේදී නම් මම දන්න ධර්මතාවයන් තුල දිවිනසාගත් කෙනෙක් සුගතියක ඉපදෙන්න තියෙන අවස්ථා නම් බොහොම දුර්වල තැනක් තියෙනවා. එහෙනම් සතර අපායකට වැටුණායි කියන කාරණේදී පින් ගන්න පුළුවන් වෙන්නේ තර පරදත්ත රූප ජීවී කියන තැනට වැටුණොත් විතරයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එහෙම කෙනෙක් මැරුණාට පස්සේ ඒ දේ අපේ ජීවිතයට කමටහනක් කරගන්න. මොකද යාට එවැනි දෙයක් සිද්ධ වුණේ එයාගේ අකුසල් විපාකයක් නිසා. ඉතින් සංසාරේ අපි කරගන්නා වූ අකුසල් විපාකයන් නිසා අපිට අපේම ජීවිත නැති කරගන්න තරම් අපිට සිතුවිලි සකස් වෙනවායි කියන කාරණය අපි දකිනවා. එහෙම නැතුව අපි මැරිච්ච කෙනා උදෙසා තව තව දුක් වෙවි හඬ හඬා ඉඳීමෙන් මොකද්ද වෙන්නේ? මැරිච්ච කෙනා දුකට වැටුණා. ඒ හේතු වෙන්න ඕන අපිත් කායිකව මානසිකව පිරීමටපත් වෙලා අපි දුකට වැටෙනවා. ඒ දුකට වැටිලා මේ ගැන ගැටගැටි ඉන්න වෙලාවේ අපි මැරෙන වෙලාවේ අපිට මේ මැරිච්ච කෙනා සිහිපත් වුණොත් අපි තවත් පල්ලෙහාටයි වැටෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි මේවා ඉන්න ඕන ධර්මානුකූලව පාඩම් ඉගෙන ගැනීම කියන කාරණේ තමයි ධර්මාන්තුනෝ ගන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. දැන් ඒක මහත්මයෙක් නෝනා කෙනෙක් මෙතෙන්ට ආවා. ඒ මහත්මයා නෝනා හොඳටම පීඩාවට පත් වෙලා ආවේ. කායිකව මානසිකව පීඩාවට පත් වෙලා අඬ අඬ ආවා. ඒතොර අඬ අඬ ඇවිල්ලා ඒ නෝනායි මහත්මයයි මොකද්ද කියන්නේ? මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ දරුවා අවුරුදු 25ක් විතර ඇති තරුණ දරුවෙක් ගෑනු දරුවෙක් කෝච්චියට බැනලා දිවිනසාගෙන. දිවිනසාගෙන මරණේ කටයුතු ඉවර කරලා දැන් තාම මාසයක් විතර ගිහිල්ලත් මේ අම්මාට මේක වාවා ගන්න බැහැ. දැන් මේ මෙතන ඉන්න අඬ 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 ඇවිල්ලා කියනවා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ දුව හොඳ තැනක ඉපදිලා තියෙනවාද කියලා කියන්නේ කියලා. මං කිව්ව නෝනා සිය දිවි නසාගත් කෙනෙක් හොඳ තැනක ඉපදිලා තියෙනවා කියලා ධර්මානුකූලව මට කියන්න බැහැ. ඒ නිසා සිය දිවි නසා ගන්න කෙනෙක් සිය දිවි නසා ගන්නේ දැඩි ද්වේෂයෙන්, තමා පිළිබඳ ගැටීමෙන්, සමාජය පිළිබඳ ගැටීමෙන්, ඇලීම් ගැටීම් වලට මැදි වෙලයි දිවි නසා ගන්නේ. ඒ නිසා එහෙම කෙනෙක්ගේ ඊළඟ චුස්සිත යහපත් වෙනවායි කියන කාරණේ ධර්මානුකූලව 100%ක් මට කියන්න බැහැ. ඒ නිසා නෝනා සිය දිවි නසා ගැනීමේ තියෙනා වූ හානිය ඔබතුමිය දකින්න කියලා. ඒ වෙලාවේ මහත්යා ටිකක් කේන්ති ගිහිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මං නෝනාව එක්කන් ආවේ හිත හදන්න. ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. නෝනාව එක්කන් ආවේ හිත හදන්න. නමුත් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ඔබ වහන්සේ කියනවා මේ දිවි නසාගත්ත කෙනෙක් සතහපයි. මං කිව්වා මහත්යෝ කාගේවත් හිත හදන්න මට බොරු කියන්න බෑ. මං සාමුද්‍රෝගෙනි. කාගේවත් හිත හදන්න මං බොරු කියන්න බෑ. මොකද ඔබතුමා දැනගත්තද මීට මාසෙකට ඉස්සෙල්ලා ඔබතුමීගේ දුව සිය දිවි නසා ගනී කියලා? දැනගෙන හිටියද? එයාකෝ නැහැ කියලා. ඒතර බලන්න මෙච්චර ලස්සන ජීවිතයක් ගත කරපු දුව ඔබ හිතුවෙත් නැහැ සිය දිවි නසා ගනී කියලා. එයා සිය දිවි නසා ගත්තා. එතකොට මේ සිය දිවි නසාගත්ත දුව මේ වෙලාවේ සිය දිවි නසාගෙන සුගතියේ දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා මං කිව්වොත් මේ අම්මා දුව පිළිබඳ දැඩි උපාදානයකින් ඉන්නේ. මේ අම්මා හිතන්න පුළුවන් මමත් දිවි නසාගෙන දුව ඉන්න තැනට යනවා කියලා. එහෙම වෙන්න බැරිද? එන්න පුළුවන්. ඒ නිසා මම මේ බණ කියන්නේ මැරිච්ච කෙනා නිසා උදෙසා නෙමෙයි. මේ ජීවත් වෙන කෙනා උදෙසා. එයාට මම මේ දිවි නසා ගැනීමේ බරපතල භාවය කියනවා. මං දිවි නසා ගත්ත කෙනා සුගතියේ ඉපදිලා දිව්‍යාංගනාවක් වුණා කිව්වොත් මේ අම්මා මේ මොහොතේ ඉන්න මානසික පීඩනයේ තුලයක් හිතන්න පුළුවන් මම දුව ඉන්න තැන්ට යනවා කියලා. මේ අම්මා අදරයට වහබිවොත් ඔබ මොකද කියන්නේ කියලා. ඒකට එයාට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා නෝනා නිරේතුරුවම දිවි නසා ගැනීම කියන කාරණේදී අපිට කරන්න ගොඩාක් දේවල් නැහැ මැරිච්ච කෙනා උදෙසා. ඒ නිසා පින් කරන වෙලාවට හත් දවසේ පාංශකූලේ තුන් මාසෙ පින්කම් ශක්තිමත්ව කරන්න කරලා ඊට පස්සේ ඒ දිවි නසා ගැනීම තමා කමටහනක් කරගන්න. තමා කමටහනක් කරගෙන සංසාර බය පිළිබඳ දැකලා තමන් ධර්මයෙන් ශක්තිමත් වීම තමයි ඒ දිවි නසාගත්තාට කරන්නා වූ ලොකුම උපකාරය බවට පත් වෙන්නේ.